ධ්‍යාන මිත්‍රවරුනි, මේ ඉල්පෝදා පස්වර වැඩසටහන කෙටි භාවනාවකින් අඹ කළා. දැන් ධර්ම සාකච්ඡා වෙලාව, අපේ අත්දැකීම් රුණාවෙන් සිසු කල්‍යාණ මිත්‍රයන්ගේ ගමනට ධෛර්යයක් විදිහට බෙදා ගන්න අවස්ථාව, ඒ වගේම අපේ ගමනේදී මතුවෙන ගැටලු, ප්‍රායෝගික ගැටලු ලිහා ගන්න විමසන අවස්ථාව, ධර්ම සාකච්ඡාව, භාවනාවට අදාළ ප්‍රශ්න තිබෙනවා නම් අහන්න, එමෙන්ම කරුණාවෙන් බෙදාගන්න අත්දැකීමක් තිබෙනවා නම් බෙදාගන්න මේ ඒ සඳහා අවස්ථාව.
මාගේ අත්දැකීම ගැන කතා කරන්න කැමති ඔබතුමාගේ ගැන අනුශාසනාවක් ලබා ගන්න. මොකද දවල් දානේ අවස්ථාවේදී දානේ ගන්නකොට මම සායිතමේ එකට පුරුතරටේ ගත්තොත් ඒක කොහොමකම විදියට කලු කීපය කලවම් කරලා හරි මේ ඒකාකාරී අයිටම් එකක් හැබැයි කලවම් කරොත් එක දැක්ක කෙනාට ආහාරය ගන්නකොට කැලුණක් මගිතේ හොවෙන එකම කැලලක් වුණත් තිතරක් හවුනාම දැනෙන්නේ කැවෙන්නේ වෙනින් විදියකට. ඒ කටට දැනෙන්නේ හොඳට බැලුවම දැනෙන්නේ සම්පූර්ණේ වෙලා. ඒ කියන්නේ ඒ පුස්තරයට කි කාපු හැම හැන්දක්ම එකින් එකට වෙලායි වගේ. හැබැයි දැක්කම් පේන්නේ මේ පුස්තරයට එකම ඉඳලා පස්සේ කලක් කරලා දිනවා. මේ කනකොට මේ කටට දිවට දැනෙන විදිහ වෙනස්. ඊට පස්සේ මම මේ මගේ ගැන ටිකක් බැලුවා පස්සේ වෙලාව සාමනා කරනකොට දැන් මගේ අත උනත් මට පේන්නේ ඈතට බැලුවම එක විදියක්, ළඟට බැලුවම තව විදියක්. ලංකල බැලුවම මේක මගේ අතද කියලා මට හිතෙනවා. ඒ කියන්නේ අඳුර ගන්න බැහැ තරම්. ඒ බලන බල එක එක පැත්තෙන් බලනකොට පේන්නේ වෙනස් වෙනස් විදියක. ඉතින් ඇත්තෙන් මගේ මාත කියන එකත් මට තේරෙන්නේ ඒ සමාජයක් කියලා බැලුවම මගේ අතද මේ අතක් කියලා හිතාගන්න මගේ අතද මෙච්චර මේ වගේ හැඩයක් මෙහෙමද මේ කටුකට මේ ඇවිල්ලාද මෙච්චර කැටයි කියන්නේ ඒ වයිතින් දැක හදාගන්න හිතාගන්න බැහැ. ඉතින් මම වෙන්ද දැක්ක දෙයක් නෙමෙයි වගේ. හැබැයි ආයත වෙනම ආයත සාස්ත්‍රයක් තියෙන තියෙනවා. ඉතින් ඇයි එහෙම වෙන්නේ? මම නැත්තම් ඒක තමයි දැක්කේ විදියට නැත්තම් එදට බලන්න
බාඩියෙන් භාවනා කරන්න.
ගෙන් දරගන්න
කියලා. ඔව්, මේ ඒත් අතහල වෙනත් අත්දැකීම් තියෙනවද? කැම නැත්තම් ඒ අත්දැකීම ගැන, ඒ අත්දැකීම් දෙක ගැන අදහසක් කාටද ඉදිරිපත් කරන්න තියෙනවද?
අතීතය අමතක කරලා වර්තමාන බැලුවොත් එහෙම වෙන්න පුළුවන්.
අපිට ඒ කාරණේ බොහොම වැදගත්. අපිට පේන්නේ වර්තමානයට වැඩිය අතීතය. වර්තමානයේ පේන්නේ බොහොම සල්ප වශයෙන් සහ බොහොම කලාතුරකින්. ඉතින් අපි දකින්නේ අතීතය. ඒ අතීතයේ දුටු දේ ඡාය රූප විදියට අපි ඇහි අලවාගෙන ඉන්නේ. ඒ නිසා මේ දෙවෙනි පාර දකින්නේ වර්තමානයේ නෙවෙයි, අර අතීත ඡාය රූපේ තමයි ආපහු අපි බලන්නේ. පේන්නේ. ඡායාරූපය එක විදිහට තමයි පේන්නේ. සාමාන්‍යයෙන් ඡායාරූපයක් ගත්තහම අපි බලන්නේ ඡායාරූපයක් ධානම් ඒක ඉතින් කාලයක් එකම විදිහට පේනවා. හැබැයි ඇත්ත වෙනස් වෙලා, ඇත්ත වයසට ගිහිල්ලා, ඇත්ත පාට වෙනස් වෙලා, හැඩ වෙනස් වෙලා, මට සිලුටු බව වෙනස් වෙලා. හැබැයි ඡායාරූපය අර ඒ විදිහට තියෙනවා කාලයක්. ඉතින් මේ අතීත ඇහි නිදහස් වෙලා ඒ අතීත ඡායාරූප ගලවලා වර්තමානයේ පේන දෙයට අවධානය යොමු කළාම අපිට අලුත්ම චිත්‍රයක් පේන්නේ. ඕනම දෙයක් ගැන අලුත්ම චිත්‍රයක්. දැන් අපි දිහා අපි කන්නඩියකින් බලනකොට, සමහරවිට අවුරුදු 5 දී අපි කන්නඩියෙන් බැලුවා නම් අපි දිහා බලලා අඳුනා ගන්නවා මේ මම කියලා. අවුරුදු 5 දී 6 දීත් මේ මම කියලා අඳුනා ගන්නවා. 7 දීත් ඒ මම, 8 දීත් මම. දැන් අවුරුදු 50ක් ගිහිල්ලා බලනකොටත් ආ මේ මම, මේ මම කියලා අඳුනා ගන්නවා. හැබැයි ඒ අවුරුදු 5 කන්නඩියෙන් තුටු රූපේ නොවේ අද අවුරුදු 50දී කැඩපතකින් අපිට පේන්නේ. සම්පූර්ණයෙන් වෙනස්, සම්පූර්ණයෙන්ම වෙනස්. හැඩේ, ප්‍රමාණය, පාට හැම එකක්ම වෙනස්. ඒ වුණාට මේ මම කියලා අපි අඳුනා ගන්නවා. ඒ අවුරුදු 5දී අපිව දැක්ක කෙනෙක් මේ මෙතුවක් කල නොදැක සිට අවුරුදු 50කට පස්සේ අපිව දැක්කොත් එයාට අඳුනා ගන්න බෑ. එයාට කොහොමවත් අඳුනා ගන්න බෑ. පත් විශ්වාස කරන්නේ කුත් නෑ. කිව්වොත් එහෙම ඒ වෙන්න බෑ කියයි, වෙන්න බෑ. මොකද අපි ඒ වෙනස් වීම අපි තප්පරෙන් තප්පරේ විනාඩියෙන් විනාඩිය මේ මම කියලා ඒ වෙනස් වෙන රූපේට මම කියලා කිව්වනේ. ඒ නිසා අර ලොකු වෙනසක් අපි දැක්කේ නෑ, දකින්න ඉඩක් නෑ. ඉත සිහියක් ඇති කරගෙන බලනකොට කිසියම් දුරකට අතීතයෙන් නිදහස් වෙලා බලන්න පුළුවන්. ඒතර උදේ දුටු දේ, ඊයේ දුටු දේ, ගිය සතියේ, එහෙම නැතුව මාස ගානකට එහා ලොකු පරාසයක් තියලා, ලොකු පරතරයක් තියලා බලනවා අපි. පේන්නේ අපිට එහෙම. ඒතර තමයි මේ පළවෙනි වතාවට දැක්කා වගේ පේන්නේ. නස් රූපයක් පේන්නේ එතකොට. ආයෙත් බලනකොට ආයෙත් ඒ තව පොඩ්ඩක් ඔළුව හැරවලා බැලුවොත් වෙනම කෝණයකට පේන්නේ. ඒතර වෙනස් දෙයක්. සමහර කලින් නොදුටු දේ පේනවා. තම අතීතයේ මිරිගුවක් විදියට දහමේ විස්තර කරන්නේ අතීතයේ මිරිගුවක්. ඒ යමක් පෙන්නනවා ඇත්තටම නැති දෙයක්. ඒකට අපි රැවටෙනවා. හැබැයි අපි වර්තමානයේ සිහියෙන් බැලුවොත් ඇත්ත පේනවා. කොපමණ වෙනස් වෙලාද කියන එක පේනවා. මේ මොහොතේ වෙනස් වෙන බව පේනවා. ආහාරය ගත්තත්, ඒ පළතුරු සලාදේ ගත්තත්, ඒක දැක්කහම ඉතින් මේ පළතුරු සලාදයක්, මේ අන්නාසි, මේ පැපොල්, මේ කෙසෙල්, මේ තව දෙයක් කියලා ඔන්න නම කියනවා. ඒ නම එකක්. ඒ නම ඉන්නේ අතීතේ. අපි රසේ ඉන්නේ වර්තමානයේ, ස්පර්ශේ ඉන්නේ වර්තමානයේ, හැපෙන විදිය වර්තමානයේ සිදුවන දෙයක්. හැබැයි අතීත නම අපි ලොකුවට ගත්තොත් මේ වර්තමාන රස, ස්පර්ශ, ක්‍රියා මේවා එකක්වත් අපිට ලොකුවට මේ අහුවෙන්නේ නැහැ, පේන්නේ නැහැ. නම් දීම අතහැරලා නම් පැත්තකට කරලා සැබවින්ම දැනෙන්නේ මොකද්ද කියන තැනට ආවහම දැන මේ අපිට මේ වෙලාවේ දැන රහක් තියෙනවා, සුවඳක් තියෙනවා, ස්පර්ශයක් තියෙනවා. ඉතින් තව තව හපන්න හපන්න ඒකට තව කෙල එකතු වෙනවා. ඒක හපන්න හපන්න ඒක තව යුෂ වෙනවා. ඒව අලුත් සංයෝග බවට පෙරලෙනවා. එතකොට අලුත් රහක්, වෙනස් රහක්. ඒ නිසා කිව්වේ මේක එකපාරක් කැපුවාම දැනෙන රහ වෙනස්, දෙපාරක්, තුන්පාරක්, හයපාරක්, අටපාරක් එහෙම අහපහප බලන්න. එතකොට ඒක වෙනස් වෙනවා. රස කියලා කියන්නේ ඒකීය සාධකයක් නෙවෙයි. يعني රස කියන්නේ හුදකලා වුණු নিরপেক্ষ දෙයකට නෙවෙයි. මේක රහයි, මේ අඹ රහයි. ද්‍රවිතර මේ රහ කියන්නේ අඹවල තියෙන දෙයක්. අඹවලත් යමක් ඇති. හැබැයි මේ අඹවල තියෙන දේ අපිට කවදාවත් 100%ක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. අඹ කෑල්ලක් කෑවත්, කෑලි දෙකක් කෑවත්, gediyama කෑවත්, ගහේ තියෙන අඹ ටික ඔක්කොම කෑවත් ඒ අඹවල තියෙන අඹවලටම ආවේනික පිරිසිදු රහ අත්දකින්න බෑ. අපිට බෑ. මක්නිසාද රහ? රහ කියන එක දැනෙන්න නම් ඒක දිවේ කෑවෙන්න ඕනේ. දිව සාපේක්ෂ ඉන්ද්‍රියක්. දිව කියන්නේ භෞතික ඉන්ද්‍රියක්. මේක සාපේක්ෂ ඉන්ද්‍රියක්. කාලාන්තරයක් හුරු වුණු යම් යම් දේවල් අනුභව කරලා ඒ දිව ආවේනික වෙලා තියෙනවා යම් යම් රසවලට. ඒ දිව සකස් වෙලා තියෙනවා යම් යම් රසවලට. හුරු වෙලා. ඒතර එහෙම දිවකින් කිසියම් දෙයක තියෙන ඒටම අදාළ ආවේනික පිරිසුදු රසය අත්දකින්න බෑ. ළඟට දේ කෙරෙහි අපේ තියෙන ආකල්පය බලපානවා. ඒ කන දේ කෙරෙහි අපේ තියෙන ආකල්පය, අපේ කැමැත්ත, අකමැත්ත කොපමණ දුරට ඒකට ආශ කරනවද නැද්ද කියන එක බලපානවා. ඒ සමගම ඒ වෙලාවේ බඩගින්න බලපානවා. කොපමණ දුරට බඩගින්නේ දින්නේ. බොහෝම පිපාසයෙන් ඉන්න වෙලාවක, දැඩි පිපාසයෙන් සිටින වෙලාවක බොන වතුර ටිකක රහ බලන්න. කොපමණ රහයිද කියලා, කොච්චර රහක් දැනෙනවද? හොඳටම තිබහින් ඉන්න වෙලාවක වතුර ටිකක් බිව්වහම. තිබහ නැති වෙලාවක ඒ රහ වෙනස්. එහෙම රහක් නෑ. ඉතින් එහෙම රහ දෙයක් බොන්න තිබහ නැති වෙලාවක කෘතීම රසකාරක දාන්න ඕනේ. ඒකට සීනි දාන්න ඕනේ, වෙන මොනවා හරි දාන්න ඕනේ, ලුණු දාන්න ඕනේ, දෙහි දාන්න ඕනේ. එහෙම නැත්තම් රහ නැහැ. හැබැයි මේ මොනවත් ඕනේ හොඳටම තිබහ තියෙන වෙලාවක ඇල් වතුර කෝප්පයක් වීදුරුවක් හරීම රසවත්. එතකොට මේ වෙලාවේ තියෙන තිබහ සහ බඩගින්න එකතු වෙනවා රහ කියන එක හදන්න. එතකොට දිවේ ස්වභාවය, මානසික කැමැත්ත අකමැත්තේ ස්වභාවය, බඩගින්න පිපාසයේ ප්‍රමාණය, ළඟට හදිස්සියෙන් නම් අපිට මේ හදිස්සියෙන් ඉන්නේ, හදිස්සියෙන් කන්නේ, හදිස්සියෙන් නම් ඒ බොන්නේ. එතකොටත් දැයින රහ වෙනස්. හොඳට වෙලාව අරගෙන හෙමීට කනකොට බොනකොට වඩාත් තදින් ඒ රහ දැනෙනවා, වෙනස් වෙනස් රස දැනෙනවා. ඔව්. රස කියන එක මේ සාමාන්‍යයෙන් නියුට්‍රල්, ඒ කියන්නේ මේ ධර්මයට අනුව නියුට්‍රල් එක. හැබැයි අපි සාමාන්‍ය ව්‍යවහාර කරන්නේ ඒක නෙමෙයි. ඒක මේ ඔව්. ඒ තර රහ තිත්ත කියලා, රස නීරස කියලා දෙකක් හදාගෙන තියෙනවා. ඔව්. ඔව්. ඔව් එහෙමත් පුළුවන්. ඒකේ දැන් රහයි කියන එක අපි දෙන වටිනාකමක්නේ. මේක රහයි මේක රහ නැහැ කියන එක අපි දෙන වටිනාකමක්. ඉතින් ඒකේ කැමෙම තියෙන එකක් නෙමෙයි.
ඊ රහයි කියන්නේ මේ පෙළවලට සාපේක්ෂව මේ රස ඒ තත්ියේ විරුද්ධ කියන එක. අපි කියලා දිවේ ගැවිලා තියෙන වෙලාව.
ඔව්. ඒකටත් බලපානවා. ඒ ඊට සාපේක්ෂව ඊළඟට මේ අපේ බලාපොරොත්තු වලට සාපේක්ෂව ඒ සකස් වීම කන්ඩිෂන්ස් වලට සාපේක්ෂව දැන් රහ නම් පැණි රහ වෙන්න ඕනේ. තිත්ත කියන එක රහ නෙමෙයි. දැන් මේ විදිහට අපි සකස් වෙලා තියෙන්නේ. හැබැයි තිත්ත කියන එකත් රහක් විදිහට ඕනනම් රස විඳින්න පුළුවන් කෙනෙකුට. දැන් කොහොඹ වගේ එකක් වුණත් ඒක හොඳටම තිත්තයි, කරවිල තිත්තයි. හැබැයි ඒක රහයි කියන්න පුළුවන්. කෙනෙකුට කියනවා කරවිල රහයි. තිත්තයි හැබැයි රහයි. ඒක හැකියාවක්. ඒ ඕනෑම ඒ සාමාන්‍යයෙන් රහයි කියන එක එකේ රහ නැතුව කණ්ඩත් රහක් නැහැ කියන එක රහ කරලා කණ්ඩත් ඒ දෙකම ඕනනම් කෙනෙකුට කරන්න පුළුවන්. කපේ ඇතේ තියෙන්නේ. ඒ දෙක දෙපැත්තටම මාරු කරන්න පුළුවන් රසවත් දෙයක් කිසිම රහක් නැති දෙයක් විදිහට කන්නත් පුළුවන්. රහක් නැහැ කියලා හිතන එකක් හොඳටම රසවත් දෙයක් විදිහට කන්නත් පුළුවන්. ඒ වගේ මේ දෙකම නැතුවත් කන්න පුළුවන්. රහත් නැහැ, නිරසත් නැහැ. රහත් එක්ක සාමාන්‍යයෙන් ඇලීම තමයි එන්නේ. රහයි කියනකොට ඇලීම එන්නේ. කොට රහ නැ නීරසයි කියනකොට අකමැත්තක් එන්නේ, ගැටීමක්. මෙන්න අනිවාර්යෙන් එන්න අවශ්‍ය නැහැ. හොඳටම රසවත් කියලා දෙයක් කන්න පුළුවන් කිසිම ඇලීමකින් තොරව. ඒ වගේම කිසිම රහක් නැ කියලා දෙයක් කන්නත් පුළුවන් ගැටීමකින් තොරව. නමුත් සාමාන්‍යයෙන් මේ රසයත් එක්ක ඇලීම මතු වෙනවා, නීරස බවත් එක්ක ගැටීම මතු වෙනවා. ඒ නිසා තමයි ওই උපක්‍රමය දහමෙන් යෝජනා කරන්නේ. රසවත් දෙයක් රහක් නැති දෙයක් විදිහට කන්න පුළුවන්ද? එතකොට ඒකට ඇලීමක් නැහැ. ඇලීමක් තිබ්බනම් ඇලීම එහෙම අතාරින්න පුළුවන්. ඒ වගේම නීරස දෙයක් රසවත් විදිහට කන්න පුළුවන්. මොනවටද? ඔව්.
කටේ යන අපල
ඔව්.
කිසිම අප්‍රියාවක්
නෙවෙයි මේ යුෂිටේ මොන පුළුවන්. ඔව්. ඒක නෙවෙයි ලොකු කැමැත්තකුත් තියන්නේ ගන්න ඕනේ කියලා. ඕනෙකමක් නේ. ඔව්. ඕනෙකමක්. ඔව්. ඔව් ඒක මේ යවිනෝදෙට කරන වැඩක් නෙමෙයිනේ කොහොමද? කොටලා බොන එක. එතකොට අපිට කිසියම් ප්‍රතිකාරයක් විදියට නේ අපිට ඊට වැඩිය තියෙන අපිට මොකක් හරි විශේෂ ටිකක් අපහසුයක් වේදනාවක් තියෙනවා. ඒකට කොහොම බිව්වාම හරියනවා කිව්වොත්. ඉතින් අපිට දැන් අර වේදනාවට සාපේක්ෂව කොහොමද පැණි රහය? කියන්නේ වේදනාව තමයි මිනුම එතනින් වේදනාවෙන් ඉන්නවද? තිත්ත කොහොම බීලා හොඳ කරගන්නවා? ඉතින් එතකොට අපි තෝරගන්නවා කොහොමද? සාපේක්ෂ වශයෙන් කොහොමද එතකොට බොන්න පුළුවන්?
සමහරක්
තිත්ත කැම සමහරක් ඇයිද අනික්කේ වැඩි කැමති කැම. ඔව්. සමහරක් කලවිල තිත්ත වැඩි කියලා කන්නේ නැතු ඉන්නවා. හැබැයි සමහරක් ඇයි ඒ තිත්ත වැඩි කියලා වැඩි වෙනවා. ඒක තමයි තිත්ත කියන එක රහක් නේ. එතකොට ඒ ගීතේ ගැන්දේ කියලා
තියෙන්නේ.
ඕ මේ එහෙම ගීතයක් විඳින්න හිනව ඇලෙන්න කියා. දැන් පංචසිකගේ සිද්ධියේදී එහෙම බුදුරජාණන් වහන්සේ මේ උපදේශයක් දෙන්නේ නැහැ කාටවත්. මේ මතක හැටියෙත් නැ උපදේශයක් දෙන්නේ. පංචසික එනවා එන්නේ මේ ශක්තිවිඳුගේ නියෝජිතයෙක් විදිහට බුදුරජාණන් වහන්සේගෙන් මේ හමු වීමට සක්‍ර දේවේන්ද්‍රයාට හමු වෙන්න වෙලාවක් දිනයක් හදාගන්න. ඉතින් ඇවිල්ලා ඒ කාරණේ කෙලින් කියන්නේ නැතුව එක් කියන්න කලින් පංචසික වීණා වාදකෙන් ඉතින් කියනවා මේ මං හදපු ගීතයක් තියෙනවා. මේක පදමාලාවත් මගේ මේ සංගීතෙත් මගේ ගායනයත් මගේ. මම මේක කියන්නද? මම මේක ගායනා කරන්නද? එබරන් හන්සේ අවසර දෙනවා, ඉඩ දෙනවා. පංචසික ඒ තමන් විසින්ම ප්‍රබන්ධ කරපු ඒ තමන් විසින්ම තනුව දාලපු ඒ ගීතේ ගායනා කරනවා. ගායනා කරාට පස්සේ බුදුරන් වහන්සේ ඒ එතින්දි කියනවා මේ ඒ පදමාලාව ගැන මොනවත් කියන්නේ. ඒක බොහොම මේ ශෘංගාරාත්මක ගීතයක්. ඉතින් පද රචනය ගැන කිසිම ඒකේ අර්ථය ගැන බුදුරන් වහන්සේ මොනවත් එතෙන්දි කතා කරන්නේ නැහැ. බුදුරන් වහන්සේ ගීතය අහන් ඉඳලා අවසානයේ කියන ඔබේ හඬයි සංගීතෙයි අතර තරංගයක් තිබුණ නැහැ. දෙක එකිනෙකට හොඳට ගැලපුණා. හඬ සංගීතය අභිබවා ගියෙත් නැහැ. සංගීතය හඬ අභිබවා ගියෙත් නැහැ කියලා. ඒ වර්ණනාව බුදුරජාණන් වහන්සේ එතනදි කරනවා. එච්චරයි. ඉතින් ඉන්නහාට බුදුරජාණන් වහන්සේ කිසිම ඒ උන්වහන්සේ ලැබපු වින්දනයක් තිබුණද නැද්ද ගැන එහෙම කතාවක් නැහැ. හැබැයි ආහාරය ගැන බුද්ධ දේශනාවේ තියෙනවා බුදුරජාණන් වහන්සේ රස පටිසංවේදී. රස පටිසංවේදී හොඳට රස කියන එක උන්වහන්සේට සංවේදී වෙනවා. උන්වහන්සේ රසට හොඳට සංවේදී. හැබැයි ඒ රස පිළිබඳ ගිජු බවක් නැහැ. රසට ගිජු බවක් නැහැ. නමුත් රසට හොඳට සංවේදී කියලා. ඒ රසට මේ සංවේදී වීම වරදක් හෝ අකුසලයක් හෝ පවක් නෙවෙයි. තක් දැනෙන එක නවත්තන්න බෑ. එහෙමනම් ඉතින් ආහාර කියන්නේ භෞතික ආහාර නොගෙන ඉන්නට ඕනේ.
ඒක අවබෝධයයි සංඥාවයි දෙකම ප්‍රශ්නයක්
නේද? ඔව්. ඒ දෙක වෙනසේ දෙකේ වෙනසේ. ආහාර ගන්නෙ තණ්හාවෙන් නම් ඔව්. එතකොට ඒක එක ප්‍රශ්නයක්. ආහාර ගන්නෙ අවබෝධයෙන් නම් එතකොට තණ්හාවට මුල් තැනක් දෙන්නේ නැහැ.
රසය ගැන අවබෝධයක් තියෙනවා.
ඔව්.
රස මොකක් වුණත් හැබැයි ඇලෙන්නේ නැහැ, නම්වක් නැහැ.
ඔව්.
සිහින් කොහොමද කතා කරන්නේ? අපිට ගොඩක් මේ පැහැදිලිව හොත මේ වචනේ දිහා අසහින් තමයි යෝයි ගොඩක් මට අලාප සිද්ධ වෙනවා. කොහොමද මේ භාවනාව වශයෙන්
ඔව් වැඩපිළිවෙලක් නෙමෙයි. ඇති නේද? නැති වෙන්න බෑනේ. අපි ඉතින් වැඩපිළිවෙලක් හදාගන්න ඕනේ. කවුරුවත් අපිට වැඩපිළිවෙලක් හදලා දෙන්නේ නැහැ සිහියෙන් කතා කරන්න. හැබැයි අසිහියෙන් කතා කරොත් ඒකට නම් ඉතින් දඬුවම් දෙන වැඩපිළිවෙලවල් තියෙනවා. නැතු ඒක සිහියෙන් කතා කරන්න උගන්නන වැඩපිළිවෙල් අඩුයි. ඉතින් අපි හදාගන්න ඕනේ. අත්නාත්ත කතා කරන්න පුහුණු වෙන්න. එක දිගට අර හුස්මක් අටක් ගන්න නැතුව අපි එහෙම කතා කරන පුරුද්දක් තියෙනවනේ. එතකොට හරි අමාරුයි සිහිය පිහිටවා ගන්න. ඒ නිසා වාක්‍ය දෙක තුනක් හරි කියලා නවත්තන්න. පොඩි විවේකයක් ගන්න. එතරේ විවේකයේදී Tamanටම අර Taman කියූ වාක්‍ය දෙක තුන මතක් කරගන්න පුළුවන්. මොනවද මං කිව්වේ? කියපු දේ මෙතෙන්ට අදාළ දෙයක්ද, ගැළපෙන දෙයක්ද, උචිත දෙයක්ද, ඒ කිව් දෙයින් යහපතක් වුණාද, ඒ තප්පරය දෙකක් අරගෙන ඒ ගැන පොඩි ප්‍රතිවේක්ෂාවක් කරන්න, මෙනෙහි කිරීමක් සසවා බැලීමක්. ඒකම ද අනිත් කෙනාගේ ඒ ප්‍රතිචාර දිහත් බලන්න. සිහියෙන් කතා කරනකොට ඒ ප්‍රතිචාර අහන් ඉන්නවද? අවධානය යොමු කරන්න ඉන්නේ. හිත රිදෙනවද යාගේ? හිත රිදුණු බවක් පේනවද? ඒ විදිහට ටිකක් ඒ අනිත් කෙනාගේ ප්‍රතිචාර කෙරෙහි සංවේදී වෙන්න. ඉතින් ඒක මොන දිහා බලාගෙන කතා කරනවා නම් පහසුයි. ඉතින් එහෙම අවශ්‍යම නැහැ. නමුත් මොන දිහා බලාගෙන කතා කරනකොට ඒ අනිත් කෙනාගේ ශ්‍රාවකයාගේ සවන් දෙන කෙනා එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට තමන්ගේ හඬ ගැන සංවේදී වෙන්න. වචන ගැන වගේම හඬ ගැන, ඒ ස්වරය ගැන, හයියෙන් කතා කරනවද, හිමීටද, වේගෙන්ද, ඒ ගැන ටිකක් ඒ කතා කරන වේගය ගැන, හඬ ගැන, එතෙන්ට උචිත ප්‍රමාණයට හඬ, ශබ්ද පරිපාලනය, අනිත් කෙනාට තේරුම් ගන්න වෙලාවක් එපැයි. ඒතර ඒක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ළමයෙකුට කතා කරනකොට, ඒ කතා කරනකොට ළමයෙක් තේරුම් ගන්න, භාෂාව ඉගෙන ගන්න ළමයෙක් තේරුම් ගන්න වේගයට වඩා වේගවත් වෙන්න පුළුවන් වැඩි හිටියෙක්. ඒතර ඒ වේගය අපි හඳුනා ගන්නට ඕනේ. එක්කමත් එක්ක මේ අපේ චේතනාවත් බලන්න ඕනේ. ඇයි මම මේවා කියන්නේ? චේතනාව. මොකද්ද මගේ චේතනාව මේ දේ කියන එකෙන්? හෝ මේ දේ අහන එකේ චේතනාව මොකද්ද? මොකද්ද මම බලාපොරොත්තු වෙන්නේ? චේතනාව. අපිට පැහැදිලි නැත්තම් තමයි මුගක් වෙලාවට අපේ අතින් ඒ නොවි නොකියවි යේතු දේවල් කියවෙන්නේ. එතෙන්ට අදාළ නැති දේවල් කියවෙන්නේ. අනිත් අයගේ කාලය කාලා දාන්නේ, අපේ කාලයත් කාලා දාන්නේ. ඒ වගේම චේතනාව අපි දැක්කොත්, එතකොට අපිට ඒ චේතනාව එතෙන්ට අවශ්‍ය විදිහට හදා ගන්න පුළුවන්. දැන් සමහර විට මේ පරණ සිද්ධියක් නිසා හරි කොහොම හරි කාලික කෙනාව රිදවන්න ඕනේ කමක් එන්න පුළුවන්. දෙහි ඒ චේතනාව එතෙන්ට આવොත් අපි කතා කරන අතරේ චේතනාව આવොත් ඊට පස්සේ චේතනාව විසින් තමයි කතාව මෙහෙවන්නේ. මේ චේතනාව අඳුනගත්තොත් ඒ චේතනාවට ඕන විදිහට රළු වචන ගේන්න දෙන්නේ නැතුව අපිට පුළුවන් අපේ කතාව හදාගන්න. වචන කියන්නේ හිතේ නිර්මාණයක්. ඒ හිතේ නිර්මාණය කරන වචන තමයි ශබ්ද විදිහට කලින් කටින් එළියට එන්නේ. නැතුව කටවත් දිවවත් උගුරවත් නෙමෙයි වචන හදන්නේ. ඒව හදන්නේ උගුර දිව කට හදන්නේ ශබ්ද ටිකක්. වචන හදන්නේ හිත. එනිසා වචී සංකාර විදිහට ධර්ම විස්තර කරන්නේ මේ වචන හදන්නේ හදන්න උදව් වෙන්නේ විතක්ක ਵਿਚාර කියලා. හිතේ හිතේ කතාව. මුලින් හිත වචන හදලා පසුව ඒවා ශබ්ද බවට ශරීරය පරිවර්තනය කරනවා. තම ධර්මයේ විග්‍රහය කතාව පිළිබඳ මුලින් හිතලා කල්පනා කරලා තර්ක කරලා විමසලා පසුව ශබ්ද බවට ඒ ප්‍රකාශ වෙනවා. ශබ්ද විදිහට එළියට එනවා. දැන් ශබ්දයක් විදිහට එළියට ආවට පස්සේ ආපහු ගන්න බෑ. ආපහු වෙනස් කරන්න බෑනේ කිව්වට පස්සේ. එකම දේ සමාව ගන්න පුළුවන්. ඒක සමාවෙන්න මං හිතලා නෙමෙයි කිව්වේ. තරහ වෙන්න එපා. ඒක වැදගත්. ඒ පස්සේ සමාව ගන්න එක වැදගත්. හැබැයි කියව වචනේ කියලා ඉවරයි. හැබැයි කියන්න කලින් ඒ වචන මනසේ තැනෙන විට, මනසේ වචන නිෂ්පාදනය වෙනකොට 100 තිබ්බොත් අපිට දකින්න පුළුවන්. ආ මෙයා මෙන්න මේවා හදලා දෙනවා. වචන හදාද දෙනවා හිත. හැබැයි වචනයක් හිත හදලා දුන්නාම උගුරට, දිවට හෝ කටට බෑ ඒක පිට නොකර ඉන්න. එහෙම හිතන්න පුළුවන් හැකියාවක් දිවෙත් නෑ, උගුරෙත් නෑ, කටෙත් නෑ, තොල්වලත් නෑ, කොහෙවත් නෑ. හිත හදලා දුන්නොත් වචනයක් අනිවාර්යෙන් ඒක මුවින් එළියට එනවා. අපි එතනින් හදන්න බෑ. ඒ නිසා මේ හිත වචනයක් හදනකොට අපිට එතන ඉන්න පුළුවන්. මෙයා මොනවද හදලා දෙන්නේ? එයා හදලා දෙන එක මං කියනවාද? අපිට පොඩ්ඩක් එතන විමසලා බලන්න පුළුවන්. විමසලා බලලා එයා මොනව හැදුවත් කමක් නැහැ. ඒයි කිව යුතු දේ විතරක් කියනවා. කියන්න ඕනේ නැති දේ නොකිය ඉන්නවා.
ඒකද විදර්ශනාව කියන්නේ?
විදර්ශනාව කියලා කියන්නත් පුළුවන් ඒකට.
ඒකට කාලේ වැඩි කාලේ අවබෝධ කරගන්න කොහොමද? ඒකට කාලේ අපි තේරෙන්නේ?
ඔව් කාලේ තේරෙන්නේ නැහැ. අපි මේ මැෂින් එකක් විදිහට කතා කරනවා නම්, ඔය මැෂින් එකක් විදිහට වැඩ කරනවා නම් එනේන එක යන කියනවා. එනේ කියනවා. එතකොට කාලයක් නෑ හරි වේගවත්. ඒ නිසා තමයි මම කිව්වේ ටිකක් වෙලාව ගන්න, ටිකක් කතාවේ වේගය අඩු කරලා වාක්‍ය දෙක තුනක් කියලා පොඩ්ඩක් නවත්තලා එහෙම අපි වෙලාව හදා ගන්න ඕනේ. වෙලාව කියන එක හදා ගන්න තියෙන එක මුලින්. එතකොට දැන් අපිට මේ කතා කරනවා, කතා කරලා ඉවරයි. ඊට පස්සේ ඔන්න ඊළඟට කියන්න තියෙන්නේ මොකද්ද? ඇවිල්ලා තියෙන්නේ මොකද්ද? මේ පොලිම දකින්න, වචන පොලිම ටික. එතකොට ඒක කියනවද නැත්නම් අර කලින් කියපු වාක්‍යයට මේක ගැලපෙනවද? ඊට සම්පූර්ණ වෙනස් එකක්ද මේ කියන්නේ යන්නේ? ඒ ටික බලන්න පුළුවන්. දැන් මේක ඔය ඔබතුමා කිව්වා වගේ මේකට වෙලාව යනවා ටිකක්. ඒක වෙලාවක් වැඩිපුර යනවා, අතිරේක කාලයක්. හැබැයි ඒ අතිරේක කාලේ නාස්ති කිරීමක් නෙමෙයි. කියන්න ඕනේ නැති එකක් කියලා ඊට පස්සේ දවස් ගණන් මාස ගණන් ඒක ප්‍රශ්නයක් ඇදගෙන ගිහිල්ලා කාලය නාස්ති වෙනවට වැඩිය අර ඒ වෙලාවේ විනාඩියක් තප්පර ගණක් වැඩියෙන් ගත්තා කියලා පාඩුවක් වෙන්නේ නැහැ, ලාභයක් මිස. ඊළඟට අපි කියන ගමන් හිතන එක නවත්තන්න. දැන් මේ වාක්‍ය කියන ගමන් ඊළඟට කියන්නේ මොකද්ද, ඊළඟට කියන්නේ මොකද්ද කියලා ඔළුවේ හැදෙනවනේ. එතකොට මේ දෙක ගැනම අපිට සිහි තියාගන්න අමාරුයි. වෙන කාලෙදී අමාරුයි. ඒ නිසා කියනකොට ඒකට සම්පූර්ණ අවධානය යොමු කරන්න, ඊළඟට හිතන්න. හිතලා ඉවරලා ආයි කියන්න, හිතලා කියන්න, හිතලා කියන්න. කිව්වා කියලා හිතාගන්න කියලා නේ. ඔව්. ඔව් එහෙම ඒක හොඳ උපක්‍රමයක් නේ. ඒක එහෙම අපිටමත් කියා ගන්න පුළුවන්, තව කෙනෙකුටත් කියන්න පුළුවන්. කොහොමත් මේ හිතෙන දැන් සිතීමේ වේගය ගත්තාම ඒක හරි වේගවත්නේ සිතීම. කොච්චර වේගෙන් කතා කරන කෙනෙක් වුණත් ඔය තොරතෝංචියක් නැතුව හුස්මක් අටක් ගන්න නැතුව කියවන කෙනෙක් ගත්තත් ඒ හිතේ වේගයට කතා කරන්න බෑ. ඒ වේගයට වැඩිය බොහොම අඩුයි. ඉතින් හිතෙන ඒ වයින්ගින් 100ට පංගුවක් විතර තමයි කොච්චර වුණත් අපිට කියන්න පුළුවන්. ඔව් ඒවා අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවනේ. හිත සංවර වෙනවා කියන්නේ වචනය එකයි දෙක අනිවාර්යෙන් සංවර වෙනවා.
හැබැයි අපි මේ ආයතනයේ ආදී දැක්කම මම දැක්කද අපි එන්නේ මම දැන් ගොඩක් කලබල වෙච්ච එකට. ඉස්සෙල්ලම අපේ සංවර වෙන්නේ අපිට තියෙන පරිසරය හන්ද කය සහ වචනය. ඒ සංවර වෙච්ච කය සහ වචනය එක්ක සීල වැඩසටහන් වලින් හිත සංවර වෙන්න පටන් ගන්නවා. මම මට දැනෙච්ච දේ මට ආයතනයට ඇතුල් වෙච්ච ගමන්ම මගේ හිත සංසුන් වෙන්නේ නැහැ. මම හිතන්නේ නැහැ ඒක. මම ආවගම කියනවා. හැබැයි කය සහ වචනය සංවර වුණා. මොකද පරිසරය හැදිලා තියෙනවා. ඒ පරිසරය ඒ සත්‍ය ඇති කරලා දෙනවා. එතකොට කෙනෙකුට අන්‍යෝන්‍ය බැඳීමක් තියෙනවා. එනකට කය වචනය සංවර වෙච්ච වෙලාවක හිත සංවර කරගන්න එක වඩා පහසුයි.
මගේ අත්දැකීම නම් මේකයි. ඒක දෙපැත්තට යනවා. ඒ කියන්නේ හිත සංවාද වෙනකොට කියන්නේ සමහර හැඟීමක් නිකන් කල්පනාවක් ඇහෙලා හිත සංවාද වෙනවා. ඉතින් හිත සංවාද වෙයි හිත සංවාද වෙනකොට වචන සංවාද වෙනවා. වචන සංවාද වෙනකොට ආපහු හිත තව සංවාද වෙනවා. ඒක දෙපැත්තට යනවා. ඒකම අනිත් පැත්තට යනවා. ඒ කියන්නේ අසංවාද වෙනත් මාකර වචනයක් කර හිතක් වචනයක් අසංවාද හිත කලබල වෙනවා.
ඒක තමයි මේ අතර තියෙනවා මේ අන්‍යෝන්‍ය සම්බන්ධයක්. මේ වෙන් කරන්න බෑ. දැන් ගත සිත වචනේ කියලා අපි තුනක් විදියට කතා කරාට මේවට හුදකලාව වැඩ කරන්න බෑනේ. කතාවට හුදකලාවකත් බෑ. ඒකට ශරීරය ඕනේ. ඊළඟට ශරීරයට හුදකලා වැඩ කරන්න බෑ. හිත ඕනේ. ඉතින් මේවා අන්‍යෝන්‍ය වශයෙන් කිනකට සම්බන්ධයි. ඉතින් එකක් සංවර වෙනකොට ඊට සාපේක්ෂව කිසියම් ප්‍රතිශතයකට අනිත් දෙකත් සංවර වෙනවා. දැන් ඔබතුමී කියව කාරණේ තමයි ප්‍රායෝගික පිළිවෙල. ධර්මයේ කියන්නේ ඉස්සෙල්ලා සීලයට එන්න කියලානේ. සීලයෙන් කරන්නේ කය වචන දෙක සංවර කරගන්නවා. එතන හැබැයි කය වචන දෙක සංවර කරගන්න නම් හිතේ සංවරයක් ඕන ටිකක්. ඒ ගැන අදුම ගානේ මම එහෙම සංවර වෙන්න ඕනි කියන සිතවිල්ලවත් තියෙන්න එපැයි. එතකොට මේ සිතවිල්ල විසින් හිත කිසියම් මට්ටමකට සංවර කරනවා. ඊළඟට මේ ආදර්ශයක් ඕනේ අපිට. මේ ආදර්ශයත් හොඟා දුරට බලපානවා කෙනෙක් සංවර වෙන්න හෝ අසංවර වෙන්න. ඇහෙන දේ, පේන දේ ඒ ওই දෙක විශේෂයෙන්. එතකොට ඒ පරිසරය තියෙන්නේ බොහොම කලබල විදිහේ ආදර්ශයක් දෙන පරිසරයක් නම් අපිට කලබලයක් හිතේ නැති වුණත් අපිත් කලබල වෙනවා සාමාන්‍යයෙන්. හැබැයි මුළු සමස්ත පරිසරයේම කලබලයක් නැති පරිසරයක් නම් එතකොට ඒ පරිසරයේ බලපෑම නිසා අපිත් කිසියම් දුරකට සංසුන් වෙනවා. හැබැයි එහෙම සංසුන් වීම මේ ආපෝ කලබලකාරී පරිසරය ගියම නැති වෙනවා. දැන් පරිසරය නිසා නම් අපි සංසුන් උනේ. ඊළඟට මේ පරිසරය වෙනස් වෙච්ච ගමන් අපේ සංසුන්තාවය නැති වෙනවා. මොකද ඒක අපේ සංසුන්තාවයක් නෙමෙයි. හැබැයි ඒක හොඳයි. ඒක පටන් ගන්න හොඳයි. එහෙම කායික කය සහ වචනේ කිසියම් දුරකට සංසුන් වුණාම මනස සංසුන් කරගන්න ලේසි. ඊට පස්සේ යාට දැන් මනස පේන්න පටන් ගන්නවා. ඒකෙත කරන්න ඕනේ මොකද්ද කියන එක කරගන්න ලේසි. ඉතින් ඒ නිසා කායික සහ වාචසික සංවරය කියන එක නික උපකාරී සාධක දෙකක් විදිහට ධර්මයේ හඳුන්වලා දෙනවා. මනස සංවර කරගන්න. මනස සංවර වෙනකොට අනිවාර්යයෙන්ම අර දෙක සංවර වෙනවමයි. ඒක අමුතුවෙන් හිතලා සංවර කරන්න ඕනේ නැහැ. අපිව කලබල කරන්නේ පරිසරය නෙමෙයිනේ, අපේ හිතනේ. දැන් පරිසරය කලබල වුණත් ඒකට කලබල වෙන්නේ අපේ හිතනේ. අපේ හිත කලබල වුණත් ඊළඟට අපේ කතාව කලබල වෙන්නේ, හැසිරීම කලබල වෙන්නේ. එතකොට හිත කොහොමත් සංසුන් නම් එතකොට මේ පරිසරයේ කලබල වුණා කියලා පරිසරයට බෑ සංසුන් හිතක් කලබල කරන්න. හිත තීරණය කරලා නම් තියෙන්නේ මං සංසුන්ව ඉන්නවා කියලා. එහෙම තීරණයකට පැමිණිච්ච හිතක් සංසුන් කලබල කරන්න මොනම් පරිසරයකටවත් බෑ. ඉතින් ඒක තමයි ධම්මය මංගල සූත්‍රයේ කියන්නේ. මේ මොන විදිහේ ලෝකයේ මොන විදිහේ ස්වභාවයක් වුණත් මොන විදිහේ කලබලයක් ඇවිල්ලා ඒ හිතේ වැදුනත් හිත කලබල වෙන්නේ නැහැ කියලා. කලබල නොවෙන එක තමයි ලොකුම මංගල කාරණේ. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. ඒ ලෝකයේ එක එක කලබල ඇවිල්ලා හැප්පෙන්න පුළුවන්. පුත්තස්ස ඇවිල්ලා වදින්න පුළුවන්. හැබැයි එහෙම වැදුනත් පුළුවන් නම් චිත්තං යස්සන කම්පති, හිත කලබල කරගන්න නැතුව ඉන්න, ඒක තමයි ලොකුම වාසනාවන්ත දේ. ඒතං මංගල මුත්තමං, ඉහෙළම මංගල කාරණේ.
සමවර
කරගන්න ඕනේ, කාය සමවර කරගන්න ඕනේ, සිතුවිලි සමවර කරගන්න ඕනේ කෙනෙකුත් ඉන්නවා. කවුද මේ? ඒක පරිලෝකික පුළුවන්. එක්කිනවා. ඔව්, ඒ කවුද කෙනා කියන එක ප්‍රශ්නේ. එහෙම අහුවාම ඒක ඉතින් හරි ලොකු දාර්ශනික ප්‍රශ්නයක් වගේ නෙමෙයි. එහෙනම් දැන් එහෙම අහුවොත් දැන් මේ කවුද කෙනා? හිත සංවර කරගන්න කෙනා කවුද? හැබැයි හිත මමත් නෙමෙයි, මගේත් නෙමෙයි. හැබැයි හිත සංවර කරගන්නත් ඕනේ. එතකොට ඒ කවුද හිත සංවර කරගන්න කෙනා කියලා ඇහුවාම, දැන් කවුද කියන ප්‍රශ්නේ ඇහුවාම, කවුද කිව්වහම අපිට මැවෙන්නේ පුද්ගල ස්වરૂපයන්. කවුද කියන එක?
ඔව්, සිතම නේද? සිතමද කියන එකයි මම. සිතද බුද්ධියද? මම
හිතනවා හිත කියලා, මම දන්නේ නැහැ. ඔතන එහෙම ප්‍රශ්න ගෙනාවොත් ඒක සරලයි. කවුද කියලා ඇහුවොත් පුද්ගල ස්වභාවයන් එන්නේ. එහෙම නෙමෙයි. නෑ. එහෙම නෙමෙයි කියන්නේ එතකොට ඒකට උත්තරයක් නෑ. කොච්චර කතා කරත් උත්තරයක් නැති ප්‍රශ්නයක්. පුද්ගලෙක් ගත්තොත් එතෙන්ට. හැබැයි අර විදිහට ගත්තොත් ඔව්. ඒක චෛතසිකය. චෛතසික කියන්නේ එතකොට එක චෛතසිකයක් තමයි සතිය, සිහිය. ඒ සිහිය කිසියම් මොහතක සිහිය කියන චෛතසිකේ හිතට ආවොත්, ඒ හිත සිහියෙන් යුක්ත වුණොත්, ඒ සිහියෙන් යුක්ත වූ හිත තමයි සංවරයට සංවර වෙන්න ඕනේ කියලා තීරණයකට එන්නේ. එතකොට ඒ සිහියට පේනවා මොනවද වෙන්නේ, මොනවද ඇහෙන්නේ, අනිත් කෙනා කියන්නේ මොනවද. ඒතර ඒ ටික සිහියට පේනකොට ඒ සිහිය ඒ ටික දකින්න පටන් ගත්තාම ඊළඟට එයාට උදව්වට එනවා පඤ්ඤා කියන චෛතසිකය, ප්‍රඥාව කියන එක. ඒතර එයාට තේරුම් ගන්න පුළුවන් දැන් සිහියෙන් දෙන තොරතුරු ටික ප්‍රඥාව විසින් විශ්ලේෂණය කරනවා. ප්‍රඥාව විසින් විශ්ලේෂණය කරලා තීරණයක් ගන්නවා මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ තීරණයට තමයි චේතනා කියන්නේ. ඒකත් චෛතසිකයක්. ඊළඟට ඒ චේතනා කියන එක තීරණයක් ගන්නවා. ඒ ගත්ත තීරණය තමයි ඊළඟට වීරිය දාලා වීරිය කියන චෛතසිකෙන් ක්‍රියාත්මක වෙන්නේ. එතන මෙතන තියෙන සම්පූර්ණ චෛතසික ක්‍රියාවලියක්. දවයි ටික නැතුවත් ක්‍රියා කරන්න පුළුවන්. ඒ කියන්නේ සතියයි ප්‍රඥායි නැතුව ක්‍රියා වෙන්න පුළුවන්. වෙන දේ මොකක්ද හරියට තේරුම් ගන්නෑ, අහන්නෑ, බලන්නෑ, කියවන්නෑ. එතකොට එතෙන්ට සිහිය වෙනුවට වැඩ කරන්නේ අසීය. ඔව්, අයෝනිසෝ මනසිකාරය එන්නේ. එයා ආවේගශීලී. එයාට අවබෝධ කරගන්න ඕනේ නැහැ. එයාට ඕනේ ආවේගශීලී වෙන්න. එතකොට ආවේගශීලී වචන ටිකක් හැසිරීමක් තමයි ඊළඟට තීරණයක් විදිහට එන්නේ. ක්‍රියාත්මක කරන්න. ඒව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ මුළු සමස්ත ක්‍රියාවලිය තුලම තියෙන්නේ චෛතසිකවල ක්‍රියාකාරීත්වයක්. ඇදෙලිද? ඒ නිසා තමයි මේ සතිය කියන චෛතසිකයට වැඩි ඉඩක් ලැබෙන්න ඕනේ. වැඩි ඉඩක්. වැඩි ඉඩක් හිතේ සතියට සිහියට ලැබෙනකොට හිතට පහසුවක්, හිතටම තේරෙනවා මට පහසුයි කියලා. ඇඟටත් තේරෙනවා පහසුයි කියලා. චෛතසික දෙක තුන මේ එකට යන්න ඕනේ. සතියයි පඤ්ඤාවයි වීරියයි ටික. يعني සිහියෙන් සිදුවෙන දේ හරියට වාර්තා කරන්න ඕනේ. ඊළඟට ඒ ලැබෙන තොරතුරු ටික ප්‍රඥාවෙන් විශ්ලේෂණය වෙන්න ඕනි යෝනිසෝමනසිකාරේ. ඊළඟට හරි තීරණයකට ඇවිල්ලා ඒ තීරණේ ක්‍රියාත්මක කරන්න වීරිය ඕනේ. මේ වීරිය අඩු නම් අර දෙක තිබ්බට බෑ. තේරෙනවා මොකද්ද කරන්න ඕනේ. හැබැයි ඒක කරන්න ශක්තිය නැහැ. ඒතරේ මේ වීරිය කියන චෛතසිකේ අඩුවක්. එහෙම නැත්නම් වෙන දේ පෙවුනට ඒක විශ්ලේෂණය වෙන්නේ නැහැ හරියට. වෙන දේ මොකද්ද කියලා පේන හැබැයි ඒක තේරුම් ගන්න බෑ. ඒතර ප්‍රඥාවේ අඩුවක්. එහෙම නැත්නම් වෙන දේ හරියට පේන්නේ නැහැ. එතකොට සිහිය අඩුවක්. එතකොට මේ චෛතසිකවල මොන චෛතසිකයේද අඩු කියන එක අඳුනගෙන ඒක වැඩි කරගන්න ඕනේ. ඒක දියුණු කරගන්න ඕනේ මේ චෛතසික. ඒ හැකියාවන් ටික. ඔව් දියුණු කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපිට හොඳයි. දැන් මම හිතුවේ දියුණු කරන්නේ කවුද කියලා අහන්න යන්නේ. ඔව් සතිය කියන එක පැහැදිලි නේ. දැන් සතිය කියන්නේ වෙන දේ වෙන විදිහට දකින්න ගන්න ඔව් ශක්තිය හැකියාව. මොකද්ද මට ඇහෙන්නේ, මොකද්ද පේන්නේ, මොකද්ද දිවට දැනෙන්නේ, නාසයට ශරීරයට මොනවද මතක් වෙන්නේ, ඒ වර්තමානයේ සිදුවෙන ටික දත්ත විදිහට ගන්න එක. හරියටම දත්ත විදිහට ගන්න බලනවා. වෙනස් නොකර පාට ගන්නවත් නැතුව, සුදු පාට ගන්න නැතුව, කළු පාට ගන්න නැතුව ඒ තියෙන විදිහට බලනවා. ඊළඟට එහෙම වෙන්නේ ඇයි කියන එක. දැන් එහෙම හිතෙන්නේ ඇයිම කියලා බලන්න ඕනේ. ඒක විශ්ලේෂණයක් කරලා බලන්න ඕනේ. ඒක තමයි ප්‍රඥාවේ කාර්යය. ප්‍රඥාව පඤ්ඤා කියන චෛතසිකය පාවිච්චි කරන්න තමයි ඒක වැඩි වෙන්නේ. දැන් අපේ අත්දැකීම් අපි විග්‍රහ කර කර බලන්න ඕනේ. ඇයි හීතල දැනෙන්නේ? ඉතින් දැන් සිහිය කියනවා හීතලයි කියලා. එතකොට ප්‍රඥාවට පුළුවන් ඇයි මේ හීතල දැනෙන්නේ? එහෙම නැත්නම් මේ හීතල කියන එකේ ස්වභාවය මොකද්ද? අන්න බලනවා. එතකොට පේනවා හීතල කියන එක තිබුණ නැහැ, දැන් තියෙනවා. තිබිච්ච ප්‍රමාණය නෙමේ දැන් වැඩි, දැන් අඩුයි මොකක් හරි. එතකොට ඒකේ ස්වභාවය පේනවා. බලන්න බලන්න ස්වභාවය පේන එක ප්‍රඥාව. ඒ සිහියට එහා ගිය එක දැන් සිහියම තමයි. හැබැයි සිහියට වැඩිය වෙනස් ක්‍රියාකාරීත්වයක් ප්‍රඥාවේ තියෙන්නේ. දැන් මම මොකද කරන්න ඕනේ දැන්? මෙතනදී මොකද්ද කරන්න දෙයක් තියෙනවද? තියෙනවා නම් මොකද්ද ඒක? කියන තීරණේ ගන්න එක. හිතට මේ ටික ඔක්කොම අර දත්ත ටිකත් වර්තමාන දත්ත ටිකත් අරගෙන ඊළඟට මේක විග්‍රහ කරලා එහෙම වෙන්නේයි හේතු ටිකත් හොයාගෙන ඊළඟට මේ ටික ඔක්කොම දිහා බලලා එහෙමනම් මා කළ යුතු දෙයක් තියෙනවද මෙතන? කළ යුතු දෙයක් තියෙනවද? තියෙනවා නම් මොකද්ද? ඉතින් අන්න එතෙන්දී ඔන්න තීරණයක් ගන්න මෙහෙම කරොත් හොඳයි. දැන් ඒක තීරණය හරිනම් නිවැරදි නම් ඊළඟට ඒ තීරණය ක්‍රියාත්මක කරන්න තමයි වීරිය ඕනේ. සංගින්නෝ. දැන් හීතලයි කියන්නේ හීතලයි. ඒතර හීතල දැනෙන්නේ ඇයි? අප එතකොට මේ වෙලාව නිසා හීතලයි. ඇඳන් ඉන්න ඇඳුම් නිසා හීතල වෙන්න පුළුවන්. මොකක් හරි. එතකොට මේ සීතලේ ස්වභාවය ඒක තිබුණ නැහැ. දැන් තියෙනවා. කලිනුත් හීතල දැල්ලා තියෙනවා. ඒව දැන් නැහැ. එතකොට මේක වෙනස් වෙන දෙයක්. නැති වෙන දෙයක්. අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. දැන් මොකද කරන්නේ? මේක ඉවසන් ඉඳලා බලමු. මේ තීරණයට ආවම ඉවසන්න ඕනේ කියලා. එතකොට ඉවසන්නේ වීරිය ඕනේ. නිකන් ඉවසන්නේ කිව්වට ඉවසන්නේ නැහැ. එතකොට බලනවා ඉවසන්නේ වීරියක්, ශක්තියක් උදවන්න ඕනේ එහෙමනම්. එතෙන් තමයි වීරිය ඕනේ වෙන්නේ. අර තීරණේ ක්‍රියාත්මක කරන්න. මම නැත්තම් කෙනෙක්ගේ හැසිරීමක් දැක්කහම ඒ හැසිරීම සිහියෙන් දැක්කොත් ඔන්න හිතනවා මේක මේ මෙයාට මේ දෙක කිව්වොත් හොඳයි. කිව්වොත් හොඳයි. කරුණාව නිසා හරි එහෙම සිතිවිල්ලක් එනවා. මේ දේ දිකට මෙයා කළොත් මෙයා අමාරුවක වැටෙනවා. ඒ නිසා මෙහෙම දෙයක් කිව්වොත් හොඳයි. දැන් කියන්න ඕනේ මොකද්ද කියලා ඔන්න තීරණයකට එනවා. හැබැයි දැන් ඊළඟට බලනවා මේක මේ කියන්න වෙලාවද? දැන් මේ වෙලාවද කියන්න ඕනේ? මෙයා අහන්න සූදානම් තැනකද ඉන්නේ? මම ඒක කියන්න සුදුසු තත්ත්වයකද ඉන්නේ? මේ අවස්ථාව සුදුසුද? මේ වෙලාව? එහෙම බලලා හිතෙනවනේ නෑ මේක නෙමේ සුදුසු අවස්ථාව. මෙයා ඇහුම්කන් දෙන තැනක නෙමේ ඉන්නේ. නැත්තම් මම කියන්න සුදුසු මානසික තත්ත්වයකත් නෙමේ ඉන්නේ. නැත්තම් මේ පරිසරය, මේ වෙලාව, අවස්ථාව සුදුසු නෑ. ඉතින් එහෙමනම් ඒක සුදුසු අවස්ථාව කෙනකල් කල් දාන්න ඕනේ. ඒතර කල් දාන එකත් ඉවසීමක්. ඒකටත් දැන් වීරියක් එපැයි. දැන් හදිසියක් තියෙනවා මේක කියන්න විජාට. හැබැයි ඒ හදිසිය ඉවසගෙන ඉන්න වීරියක් ඕනේ. ඒ වීරිය නැත්තම් අපි කියලා දානවා. තන නොතන බලන්නේ, වෙලාව බලන්නේ. ඉතින් අන්නනේ වීරිය ඕන වෙන්නේ අපි ගන්න තීරණයක් ක්‍රියාත්මක කරන්න. ආර විට කිව යුතුම දෙයක්, කියන්නම අවශ්‍ය දෙයක්, කීමෙන් ලොකු ප්‍රයෝජනයක් වෙන දෙයක්, අනිත් කෙනත් අහන්නත් ලෑස්ති අනිත් කෙනා. හැබැයි අපිට සමහරට ධෛර්යය නැහැ ඒ ටික කියන්න. ඒ වීරිය අඩුකම. අපි දන්නා මේ කියන්නත් ඕනේ. කිව්වොත් යහපතක් වෙන්නේ, අනිත් කෙනත් ඒක අහයි. හැබැයි සමහරට අපිට හිතෙනවා මෙයා හිතරිදව ගනි. එහෙම නැත්තම් මං ගැන වැරදි විදිහට හිතයි. ඒත් එහෙම අර මමත්වයේ මුල් වෙලා අපි නොකිය ඉන්න වෙලාවල් තියෙනවා. එතකොට එතන ප්‍රඥාව නෙමේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මමත්වය. අර තීරණේ ප්‍රඥාව ගත්තට මොකද ඊළඟට මමත්වේ ඇවිල්ලා ඒක කරනවද නැද්ද කියලා එයා තීරණය කළා. ඒකට මමත්වයත් අපි දකින්න ඕනේ. අර සීහිය හොඳට තිබ්බොත් ඔන්න මමත්වයක් වෙනවා. දැන් මේක මේ කියන්න පසුබට වෙන්නේ මමත්වය. එයාට පාඩුවක් වෙයි කියලා. එතකොට මේ මමත්වය අත්හරින්න ඉස්සෙල්ලා වීරිය කරන්න වෙනවා. මමත්වේ පැත්තකට දාලා එයාට පාඩුවක් උනත් එකයි නැතත් එකයි මමත්වේට. හැබැයි මේකෙන් ඊට වැඩි යහපතක් වෙනවා අනිත් කෙනාට, නැත්නම් රටට, පවුලට, සමාජයට. ඒ නිසා කියනවා.
වීර්ය මද කෙනාට ඒක කොහොමද දැක්කෙන්නේ? නැත්නම් ඊට පස්සේ මොකක්ද වෙනවා කියලා අපිට වැඩි
කතා කරන්න.
අපිය තමයි හොඳ අම ටික අරන් ඉන්නේ. ඒ කියනවා වීර්යත් තමයි.
ඔව් සතිය තමයි මේ වගේ මොකද්ද අඩු මොකද්ද වැඩි කියලා ඒක හරියට මේ ඇගීමක් කරන්නේ සිහිය තමයි. ඒ කියන්නේ සිහියට තමයි පේන්නේ වීරිය අඩුද මදිද වැඩිද, ප්‍රඥාව අඩුද වැඩිද. ඒ ටික සිහියට තමයි හරියට මේ දැర్శණේ වෙන්නේ. ඔව් තමයි දැන් ඔය ප්‍රශ්නේ අපි කාටත් තියෙනවනේ. ඔය ප්‍රශ්නේ එන්නේ ඔය සිහියයි මමත්වයයි දෙක අතර තියෙන පටලැවිල්ල නිසා. දැන් සිහිය කවදාවත් කියන්නේ බැරි දෙයක් කරන්න කියලා. දැන් සිහිය දන්නවා සීමාව මොකද්ද කියලා. පුද්ගලයාගේ සීමාව මොකද්ද සිහිය දන්නවා. එතකොට ඒ සීමාව ඇතුලේ තමයි පුද්ගලයා තීරණ දෙන්නේ. මේ තීරණ ගන්න කියලා සිහිය ප්‍රඥාව ඒ දෙන්නම ඒ සීමාව ඇතුලේ තමයි තීරණ ගන්න. බැරි දෙයක් පටන් ගන්න තීරණයක් ගන්නෑ සිහියව ප්‍රඥාව. ඒක ගන්න මමත්වේ. මමත්වේ තමයි පුළුවන් වුණත් බැරි වුණත්, පුළුවන් ද බැරිද කියන එක වෙන එක පැත්තකින් තියලා එක්ක තව කෙනෙක් කරනවා දැකලා එහෙම නැත්නම් අහන්න ලැබිලා ආයෙන මාත් කරන්න ඕනේ කියලා Tamanට ඕනේ දෙපාද කියන එක හොයන්නෙත් නෑ. ඒ මොනවත් නැතුව පටන් ගන්නවා. ඉතින් මේ මමත්වයේ ස්වභාවය තමයි මමත්වයේ මේට දිගු පැවැත්මක් නැහැ. මමත්වයේ මේ දිගු ආයුෂක් තියෙන එකක් නෙමෙයි. ඒක එතරම් නැති වෙන එකක්. හරියට සෝඩා බෝතලයක් වගේ. ඉතින් එයා පටන් ගත්තොත් ඒක වැඩිදුර තියෙන්නේ නැහැ. එයාට එපා වෙනවා. එපා වෙනකොට අලුත් දෙයක් ඕන වෙනවා. ඉතින් ඒකත් මේ විදිහට පටන් ගන්නවා. ඒකත් ටික ටිකින් ඉවරයි. ආය අලුත් ඒක තමයි මමත්වයේ හැටි. මමත්වයේ මේ හැම තැනම මුල්ගල් තියෙතේ යනවා මිසක් එකක්වත් ඔව් කිසියම් දෙයක් දිගට ඉවර කරන්නේ නැහැ. ඉතින් ඉවර කරන්න නම් ඒ මමත්වයට අභියෝගෙන්න ඕනේ. මමත්වයට අභියෝග කරොත් ඒවට එයා ඉරිදව ගන්නවා හරියට. තරංගයක් වගේ තිබ්බොත් එතකොට ඔන්න එයාට මේ ඒක තමයි මමත්වයට තියෙන ආහාරය තරංගය කියන එක. ඊර්ෂ්‍යාව. එහෙම වුණාම කඩාගෙන මිදගෙන ඕනේ වුණත් එපා වුණත් කොහොම හරි ඉවර කරනවා. හැබැයි එහෙම අභියෝගයකුත් නැත්නම් තරංගයකුත් නැත්නම් එයා පටන් ගන්නවා මිසක් ඒවා දිගට කරගෙන යන්න ඉවර කරන්නේ නැහැ. ඊළඟ කාරණය මේ ඊය සහ ප්‍රඥාව දෙන්න දන්නවා පුද්ගලයාගේ සීමාව, කායික සීමාව, මානසික සීමාව, බුද්ධිය දරා ගැනීම, වත්පොහසත්කම් මේ හැම එකක්ම සීමිතයි. සීමාව දන්නවා හොඳට. එතකොට ඒ සීමාව ඇතුලේ තමයි බොහෝ තීරණ ගන්න කරන්න පුළුවන්. හැබැයි සමහර විට ඊට එහා වැදගත් තීරණ තියෙන්න පුළුවන්. සීමාව තේහා දැන් අපි හිතමු නිවන් දැකීම වගේ එකක් ගත්තොත් අපේ සීමාව ඇතුලේ කරගන්න බෑනේ. ඒකනේ තාම බැරි වෙලා තියෙන්නේ. හැබැයි ඒක කළ යුතු දෙයක්. කළ යුතු දෙයක්. එතකොට ඒ සිහිය, ඒ යෝනිසෝ මනසිකාරය නැත්තම් ප්‍රඥාව මේ මොන වචන වලින් කිව්වත් ඒ වගේ එක මේ ළඟින් යන ඒවා කවලම් වෙච්ච දේවල්. එතකොට අර ඉලක්කයක් දීලා ඒ ඉලක්කයට සුදුස්සෙක් බවට පත් කරනවා. ඒකට වෙනම වැඩපිළිවෙලක් දෙනවා මේකේ. දැන් ඔබතුමාහනේ වීරිය පිළිබඳන. එතකොට වීරිය අඩු නම් වීරිය නැහැනේ. එතකොට වීරිය කොහොමද ඇති කරගන්නේ? දැන් වීරිය ඇති කරගන්න තියෙන එක ක්‍රමයක් තමයි මේ මරණය ගැන මෙනෙහි කරන්න කියන එක. මරණ අනුස්සතිය. වීරිය අඩුකමේ, කුසීතකමේ, උදාසීනකමේ, මැලිකමේ, කම්මැලිකමේ ලක්ෂණය තමයි කොච්චර වටිනවා කියලා දැනගත්තත් කල් දාන එක. ඔව් මේක ඇත්ත කරන්න ඕනේ. හැබැයි මේක හැන්දෑවට නැත්තම් රාත්‍රියේ නැත්තම් හෙට ලබන සතියේ සතියන්තෙට නිමාඩුව ටිකේ කිය හැම කල් දානවා. ඒ තමයි වීරිය අඩුකමේ ලක්ෂණය. කල් දෙමීම. එතන මේ කල් දානකොට එතන තියෙනවා කාලය පිළිබඳ විශ්වාසයක්. දැන් ලබන සතියේට කල් දාන්නේ ලබන සතිය කියලා එකක් තියෙයි. ලබන සතිය කියලා දෙයක් එයි. අනිවාර්යෙන් එයි. ඒ විතරක් නෙමෙයි මමත් ඉඳි. ලබන සතියක් තියෙයි මමත් ඉඳි. ලබන සතිය කියලා එකක් නැත්තම් මම ලබන සතිය ඉන්නේත් නැහැ කියන එක තේරෙනවා නම් එක්කෝ ඒක පටන් ගන්නෙම නැහැ. එහෙම නැත්තම් මේ සතියෙම ඉවර කරනවා. දැන් මරණානුස්සතිය දෙන්නේ ඒ නිසා. මරණාසි දෙන්නේ මරණය නියතයි, ජීවිතය නියතයි, මරණය නියතයි. ඕනෑම වයසක මැරෙන්න පුළුවන්, ඕනෑම තරාතිරමක කෙනෙක් මැරෙන්න පුළුවන්. මරණය කලින් කියලා නෙමෙයි එන්නේ. කාලේ විශ්වාස කරන්න බෑ. දැන් මේ විදිහට මෙනෙහි කරනකොට ඇතිවෙනව සංවේගයක්. දැන් කල් දාන්න වෙලාවක් නැහැ. ඒක අවිනිශ්චිතයි. ටිබෙට් ගුරුවරයෙක් හිටියා ගම්පෝපා කියලා. ඔය මිලරේපා තුමාගේ ශිෂ්‍යේ. එතුමා වරක ප්‍රකාශ කරපු ප්‍රකාශයක තියෙනවා පළමුව පැමිණෙන්නේ මුලින්ම එන්නේ හෙට දිනේද නැතිනම් මරණයද යන්න අවිනිශ්චිත නිසා හෙට දිනේ ජීවත් වීමට සූදානම් වීමට වඩා මරණයට සූදානම් වීම ප්‍රයෝජනවත් කියලා. පළමුව පැමිණෙන්නේ හෙට දවසද නැතිනම් මරණයද යන්න අනියත නිසා හෙට ජීවත් වෙන්නට සූදානම් වෙනවට වඩා මරණයට සූදානම් වීම ප්‍රයෝජනවත්. දැන් මේ ප්‍රකාශයේ කෙනෙකුට හිතෙන බලා හරිම අසුබ ප්‍රකාශයක් මේක. දැන් ඒ මොකද්ද කියන්නේ? කියන්නේ සුදු කොඩි මහන්න කියලාද? එහෙම යම මංගල දැන්වීම හෙට අද මච්චු ගහන්න නෑ. ඒ ඒ ඒ මරණයට නෙමෙයිනේ යව මංගල උත්සවයට ඒ සූදානම්. යව මංගල උත්සව වලට තමයි අපි හැමෝම ලෑස්ති වෙන්නේ, මැරෙන්නේ නෙමෙයි. හැබැයි ඇත්තටම වෙන්නේ මැරෙන්නේ. කල් දාන්න වෙලාවක් නැහැ. කාලය කියන එක අපිට අයිති දෙයක් නෙමෙයි. එහෙම අපිට සැලැස්මක් හදලා දීලා නැහැ කාලය විසින්. මෙන්න මේ කාලේ මේ මෙන්න මෙච්චරක් තියෙනවා, මේ වැඩේට මෙච්චරක් තියෙනවා, මෙහෙම තියෙනවා, මෙහෙම තියෙනවා, මෙහෙම තියෙනවා. එහෙම දීලා නැහැ. ඒක අපි ඔළුවෙන් හදාගත්ත මනස්කාතයක්. කාලය කියලා එකක් තියෙනවා. මේ වෙලාවේ මේක කරන්න ඕනේ, ඊළඟ වෙලාවේ මේක කරන්න ඕනේ. එහෙම මේ සබාධහමේ නැහැ. සබාධහමට ඇති කාලසටහනක්. හැබැයි ඒක අපි දන්නේ නැහැ. අපි හැමෝම ගැන කාලසටහනක් සබාධහමට තියෙන්න පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. හැබැයි ඒක අපිට දැනගන්න විදිහක් නැහැනේ කොහොමද? දැනගන්න පුළුවන් කියන්නේ ඒක අනිච්ච වෙන්නේ නැහැ නේද? අවිනිශ්චිත වෙන්නේ නැහැ. දැනගන්න පුළුවන් හරියටම වෙන්නේ මොකද්ද කියලා දැනගන්න බෑ. ඒක හංගලා තියෙන්නේ සබාධම. ඒක රහසක් විදියට. ඒක කොහොමත් අපිට මේ ඉස්සරහට වෙන්න තියෙන සියල්ල හරියටම මේ වෙන විදිහට, වෙන තැන, වෙන වෙලාව, වෙන ආකාරයේ ඒ විදිහටම දැනගන්න බෑ. අනුමාන කරන්න පුළුවන්. හැබැයි එහෙම 100% හරියට දැනගන්න බෑ ওই කාරණා සියල්ල. එනිසා අපිව තියලා තියෙන්නේ නිකන් වැට උඩ වගේ සබාධම. අපි හැමෝම මේක තමයි අනිච්ච භවයේ ස්වභාවය. අපි හැමෝම ඉන්නේ වැට උඩ. උපදින්න ඉන්න ළමයා ඉන්නෙත් වැට උඩ මව් කුස ඇතුලේ. ඉපදිච්ච ගම ළමයා ඉන්නෙත් වැට උඩ. ඒ ධන ගාන කෙනා, බඩ ගාන කෙනා, ඇවිදින කෙනා, බහ තෝරන කෙනා, අයන්නා යන්න කියන කෙනා, හොඩියේ ඉන්න කෙනා, උසස් පෙළ කරන කෙනා, විශ්වවිද්‍යාලේ ඉන්න කෙනා, මේ හැමෝම ඉන්නේ වැට උඩ. හැකියා කරන කෙනා, තරුණ මහලු, ඒ අවිනිශ්චිතභාවයේ තමයි සබාධම අපිව තියලා තියෙන්නේ. කොයි පැත්තට වැටෙයිද දන්නේ. ඕනෙ වෙලාවක වැටෙන්න පුළුවන්. කොයි වෙලේ වැටෙයිද, කොහොම වැටෙයිද, රෑ වැටෙයිද, දවල් වැටෙයිද, කවුරු හරි තල්ලු කරලා වැටෙයිද, අපිටම පණ නැති වෙලා වැටෙයිද, හුලඟකට වැටෙයිද, ඒ කියන්න දන්නේ. ඒ වැටෙන විදිය දන්නේත් නැහැ, වැටෙන වෙලාව දන්නේත් නැහැ, කොයි පැත්තට වැටෙයිද දන්නේත් නැහැ. මේක තමයි ස්වභාවය. ඉතින් හැබැයි මේක අපි අමතක කරලා මේ වැට උඩ ඉඳගෙන අපි කරණම් ගහනවා, පිණුම් ගහනවා, සෙල්ලම් කරනවා, නටනවා, සින්දු කියනවා, ගෙවල් හදනවා, තට්ටු ගෙවල් හදනවා. අපිට අමතකේනවා අපි මේ වැට උඩ ඉඳගෙනයි කරන්නේ. ඒ වගේම ලොකු සැලසුම් තියෙනවා අපිට. ලොකු සැලසුම් තියෙනවා. මේ වැඩේ කරන්න ඕනේ, මේ වැඩේ කරන්න. ඒවා ඔක්කොම ඇත්ත. ඒ සැලසුම් මොන ජීවිතයකට. හැබැයි සියලු සැලසුම් මතර මේ හිතන විදිහට හිතන දේ කරගන්න බැරි වෙයි. බැරි වෙන්නත් පුළුවන්. පුළුවන් වෙන්නත් පුළුවන්, බැරි වෙන්නත් පුළුවන්. ඒ හැකියාවන් දෙකම තියෙනවා. බැරි වුණොත් ඒකට මූණ දෙන්න මල්ල ඇස්තිද? අඬන්නේ නැතුව, කම්පා වෙන්නේ නැතුව, ඔළුවේ අත ගහගන්නේ නැතුව ඒක ප්‍රේක්ෂාවෙන් පිළිගන්න ලෑස්තිද? මේ ප්‍රශ්නේ අහන්න. ඕනෑම සැලසුමක් එක්ක අපි අහස් මාලිගාවක් හදනකොට මුලින්ම මේක අහන්න. මේක හොඳයි, හොඳ සැලසුමක්. හරි වටිනවා. හැබැයි මේක මේ විදිහට නොවෙන්න පුළුවන්. මේක කරගන්න වෙලාව නැති වෙයි මට. හැකියාව නැති වෙයි. මොනවා හේතුවක් නිසා හරි බැරි වුණොත්, අසාර්ථක වුණොත්, ඒ අසාර්ථකත්වයට මූණ දෙන්න මම ලෑස්තිද උපේක්ෂාවෙන්? කලබල වෙන්නේ නැතුව, අඬන්නේ නැතුව, වැළපෙන්නේ නැතුව, පපුවේ අත් ගහ ගන්න නැතුව ලෑස්තිද? ඒ ප්‍රශ්නේ අහුවාම අපි ලෑස්ති නැත්තම් අපිට තේරෙනවා ලෑස්ති නැති බව. ඒ ඒ ප්‍රශ්නේම අපිව කම්පණයට පත් කරනවා, තිගැස්මට පත් කරනවා. ඒ වගේ දුකකට මම මුණ දෙන්න ලෑස්ති නැත්තම් එහෙනම් මේ ඔය කියපු සැලසුම් ඉෂ්ට කරගන්නත් මහන්සි වෙන අතර මේ ඒ කම්පාවලට මුණ දෙන තරමට මම මාව ශක්තිමත් කරගන්න ඕනේ. ඒතර මේ දෙකම අපි සමබර කරගෙන යන්න ඕනේ. ලෞකික ජීවිතයයි ආධ්‍යාත්මික ජීවිතයයි දෙකම. විශේෂයෙන් ගිහි කෙනෙක් විදිහට මේ දෙක ගැනම හිතන්න ඕනේ. මේකක් අතහැරලා අනිත් එක විතරක් අල්ලගන්න බෑ. බලනකොට මේ ඕනෙකමක් ඇති වෙනවා. ඕනෙකම. ඕනෙකම තමයි වීරියට මුල් වෙන්නේ. ඕනෙකම නැත්තම් වීරිය වෙන්නේ නැහැ. ඉතින් ඕනෙකම ඇති කරගන්න, සංවේගය ඇති කරගන්න. අනිත් අය දිහා බලන්න. කොච්චර සැලසුම් හදාගෙන හිටියද? ඔක්කොම සැලසුම් සැලසුම් විදියට තියලා ගියා. ඊළඟට වීරිය අඩු, අපේ අඩුකම නැති අඩු, මේක වැඩි කරගන්න මේ කල්යාණ මිත්‍ර උදව්ව හරියට වැදගත් වෙනවා. දැන් මේ වගේ වැඩසටහන් සාකච්ඡා සමූහ භාවනා හරියට උපකාර වෙනවා. එතකොට අනිත්‍යයේ ශක්තිය තියෙනවනේ. අනිත්‍යයේ ගැටලු කතා කරනවා. ඒ අය කොහොමද මේකට මුහුණ දුන්නේ? කොහොමද ඒක ජයගත්තේ? එතකොට අපිත් එතන ඉන්නේ. එහෙනම් අපිටත් පුළුවන් මේක දිනා ගන්න. ඒ ආත්ම ශක්තිය කියන එක ගොඩ නැගෙනවා. ඒකට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය වැදගත් වෙනවා. ඒ වගේම දැන් සමෝහ භාවනා වැදගත්. සමෝහ භාවනාවකට අපිට පුළුවන් දවසකට පැය 5ක් හරි 10ක් හරි ඉන්න භාවනා කර කර. එක දිගට නෙවෙයි වරින් වර හරි එකතු කරොත් දවසකට පැය 5ක් නැත්තම් 10ක් වුණත් ඉන්න පුළුවන්. හැබැයි තනියම ගත්තාම එහෙම හිතුවත් සමහර විට එහෙම කෙරෙන්නේ නැහැ. ඒ මොකද පෞද්ගලිකව වීරිය කියන එක අඩුයි. නමුත් සමෝහයක් එකතු වුණාම ඒ සාමෝහික සමස්ත වීරිය කියන එක වැඩි වෙනවා. ಅದ කියලා දන්නේ නැතුව කොහොමද කියන්නේ? කියලා ඉවර වෙන්නකෝ. ඔය ඒක තමයි ඇත්තටම භාවනාව කියන්නේ නේද? ඔව්. පුළුවන් නම් මෙහෙත් ඇවිල්ලා ඉන්න. ඒක තමයි, ඒක හරි වටිනා. දැන් භාවනාව කියලා අපි පරිපටු දෙයකට නෙවෙයි කියන්නේ භාවනාව කරගන්න බැරි වුණා කරේ නැහැ කියලා. එතකොට ඒ කරා කියන අයට නොලැබිච්ච සමහරට සතුටක් තමයි සෑහෙන සිල්ලක් තමයි ඔබතුමිය අත්දැක්කේ නේ. ඒක අපි දන්නේ අනිත් අය ගැන කියන්නේ. හැබැයි ඒක තමයි භාවනාව කියන්නේ. මම දැන් එතන කරේ මමත්වයේ අතහැරීමන්නේ. දැන් මට භාවනා කරන්න ඕනේ කියලානේ ගියේ. ඔක්කොම වෙලාව හදාගෙන පවුලේ වගකීම් අනිත් අයට දීලා නේ. ලේසි නෑනේ දවස් 7ක් එහෙම අම්මා කෙනෙක් ගිහිල්ලා ඉන්න එක. එතකොට ඒ දැන්ට ගිහිල්ලා දැන් මේ මමත්වෙන් ගිය එක ඒක අතෑරියානේ. මමත්වේ අතෑරලම දැන් මම එතන අතෑරලා දාලා එතෙන්ට වෙන්න ඕනේ, අනිත්‍යයට වෙන්න ඕනේ එක කරා. එතරේ මමත්වේ අතෑරීමේ නිස්සරණ සුවේ තමයි මාසයක් විතර අත්දැක්කේ. ඒක මමත්වෙන් භාවනා කරලා ගන්න බෑ. හිතේ එකඟ වෙයි. මාර දවස් හැම වඩලා හිටියා නම් හිතේ එකඟතාවයක් එයි. හැබැයි ඒ නිස්සරණ සුවේ ලැබෙන්නේ නැහැ. ඉන්නේ එක ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ වැඩ හිටිය ඒ පුංචි පන්සල. පන්සලේ මේ ඒක පුංචි කුටියක්. ඉතින් චෛත්‍යයක් නැහැ මේ ස්වාමීන් වහන්සේ. හිතන මේකට චෛත්‍යයක් ඇදුවොත් හොඳයි. මේ මගේ ගමේ අය දුප්පත්, මේ අයට මුදල් නැහැ, චෛත්‍ය හදන්න. හැබැයි හදලා දුන්නොත් මේ අය බොහෝ පිං කරගනී කියලා උන්වහන්සේ පාත්‍රයක් තරම් චාරිකාවේ වැඩියා චීනේ පුරාම මේකට ආධාර එකතු කරන්න. ඉතින් එහෙම කළා. චෛත්‍ය හදන්න අවශ්‍ය ප්‍රමාණයට ආධාර ලැබුණාම උන්වහන්සේ පන්සලට ආපහුවා. වයින්කොට ලොකු ගංවතුරක් ඇවිල්ලා අර හැමෝගෙම ගෙවල් යට වෙලා ගොවිතැන් හපාලු වෙලා ඔක්කොම ගිහිල්ලා. ඊට පස්සේ මේ හඳුර දැන් භාවනා කරනකොට හිතුණා, දැන් මේ මට මේ සල්ලි වලින් චෛත්‍ය හදන්න පුළුවන්. මේ අයට පින් කරන්න. හැබැයි මේ අයට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා චෛත්‍ය හදන එක පත්තක තියලා මේ මුදල් මේ අයට දුන්නා. දීලා ඒ අයට කන්න බොන්න අරන් දීලා ගොවිතැන් කරන්න පාසුකම් ඊළඟ කන්නට ඒක කරලා දුන්නා. ඉතින් චෛත්‍ය හැදුන්නේ නැහැ. ඉතින් ඔහම ආය කාලයක් ගිහින් ඉතින් ආයෙත් මේ චෛත්‍යයේ අඩුව උන්වහන්සේට දැන්නා. ඊළඟ පාරත් පාත්‍රය අරගෙන චාරිකාවේ ගිහිල්ලා ආයෙත් රට පුරාම ඇදලා මුදල් හොයාගෙන එනකොට ලොකු නියගයක් වෙලා ඒ පාරත් ඔක්කොම පාළු වෙලා. එතකොටත් උන්වහන්සේගේ හිතට එකඟව දැන් චෛත්‍ය හදන්න බෑ. ගමේ මෙහෙම මිනිස්සු බඩගින්න ඉන්නවා, ළමයි අසනීපෙලා ඉන්නවා, ඊළඟට බවා ගන්න විදියක් නැහැ. කො ඉතින් ඒ ඔක්කොමත් දැන් ඒ සල්ලි ටිකක් දුන්නා ගමට. ඉතින් කාලයක් ගිහිල්ලා තුන්වෙනි වතාවෙන් එහෙම ගිහිල්ලා මුදල් එක්තරම් ආව. ඒන පාර ගමේ ප්‍රශ්නයක් තිබුණා. එතකොට චෛත්‍ය හැදුවා. ඊට පස්සේ ඒ රටවාසීන් කියන්න පුරුදු වෙලා හිටියා උන්වහන්සේ චෛත්‍ය තුනක් හැදුවා කියලා. හැබැයි මුල් දෙක පේන්නේ නැහැ. පේන්න නැති චෛත්‍ය. ඒ දෙක තමයි වැඩියෙන් වටින්නේ කියලා. මේ හදපු චෛත්‍ය පේන්න තියෙන එක නෙමෙයි, අර නොපෙනෙන්න හදපු චෛත්‍ය දෙක තමයි වැඩියෙන් වටින්නේ. මොකද ඒ දෙක මමත්වයෙන් තොරව හදපු එක. ඉතින් බය කියන්නේ නම් ඉතින් කුසලයක් නෙමෙයිනේ. බය කියන එක නේද? ඒ කියන්නේ මොන වැටේ කියලා වගේද බයද? වැටේ කියලා. අනිත් කාරණා වගේම තමයි. ඔව් ඉතින් ඒක තමයි. ඉතින් කොහම හරි හැමදේම වෙනස්නේ. කෙනාගෙන් කෙනාට සතුටු වෙන එක, දුක් වෙන එක, තරහ එන එක, බය වෙන එක, ඒ වගේ ඉතින් වෙනස්කම් තියෙනවා. අපිට සමාන කරන්න බෑ. ඒ වගේම කෙනෙක් දුර්වලයි කියන්නත් බෑ. එහෙම එකට බය වෙන එක දුර්වලයි, එහෙම දෙයකට බය වෙන කෙනෙකු නොවන කෙනෙකුට වඩා කියලා අපිට එහෙම මනින්නත් බෑ. ඒසයි ඒක පෞද්ගලික දුර්වලකමක් විදියට ගන්න එපා. මන් දුර්වල කෙනෙක් කියලා එහෙම හිතන්න බෑ. මොකද එහෙම දුර්වල කෙනෙක් නම් අද ඉන්න තැනට එන්න බෑනේ කොහොමද? ඉතින් ඒකත් එක්ක බලන්න ටිකක් භාවනාවක් කරන්න. අර සමහර කෙනෙක්ට මේ එහෙම දැන් උසකට ගියාම මේ පල්ලැහැට අදිනවා වගේ දැනෙනවා. එයාව පල්ලෙහාට අදිනවා. ඒතකොට එයාට බෑ එතන හිටන් ඉන්න ශක්තිය නැහැ. වැටෙනවා ඊට පස්සේ. වැටෙනවා කියලා නෙමෙයි එයාට දැනෙන්නේ පල්ලෙහෙන් අදිනවා, පහළ විසින් අදිනවා කියන එක. ඉතින් එක එක හේතු නිසා එහෙම වෙන්න පුළුවන්. ඒ අතීතේ නිසා, පොඩි කාලේ වෙච්ච සිදුවීම් නිසා, අපි අහපු දේවල් නිසා, බලපු දේවල් නිසා වෙන්න පුළුවන්. දැන් මෙහෙම එකක් කරලා බලන්න. ඔය භාවනා කරන වෙලාවක හිත හුඟක් තැන්පත් වුනහම මතක් කරගන්න මේ අන්තිමටම එහෙම ටිකක් ඉහළට නැගලා පහළ බලපු සිදුවීමක්, මෑතකම වෙච්ච කරපු එකක් මතක් කරගන්න. මතක් කරගන්න ඒ නැග්ග හැටි, නැග්ගහම බැලුවා, බලනකොට මොකද වුනේ, බය වුණා, වෙවුලුවා, මොනවා හරි කලන්තේ වගේ දැනුණා, ඒ ටික මතක් කරගන්න. මතක් කරනකොටත් ආපහු ඒ ගති වෙන්න පුළුවන්. මතක් කරන වෙලාවෙත් නිකන් හෙලවෙන්න බයක් එන්න පුළුවන්, ඇඟ හීතල වෙලා යන්න. ඒ වෙලාවට ඒ වෙන දේවල් ගැන සිහි ඇති කරගන්න. මේ මොකද වෙන්නේ, ඇඟ හීතල වෙලා යනවා, හුස්ම හිර වෙනවා වගේ, නැවතෙනවා වගේ වෙනවා, වැටේ කියලා හිතෙනවා, බයක් එනවා, ඒවා ගැන සිහියෙන් ඉන්න. මොකද දැන් වැටෙන්නේ නැති බව දන්නවනේ. දැන් ඉන්නේ අපි මෙතනනේ භාවනා කර කරනේ. හොඳට බලන්න. ඉතින් ආපහු මතක් කරගන්න. ආපහු ඒ අත්දැකීම් මතක් කරගෙන ආපහු බලන්න. ඉතින් ආයෙත් අර බය වගේ. ඉතින් ආපහු හොඳට බලන්න. එහෙම ටික කාලයක් කරන්න දිගටම. කරනකොට ඒ සිද්ධිය මතක් වෙනකොට අර එන තිගැස්ම නැති වෙලා යයි. මතක් කරනකොට අර වෙච්ච සිද්ධියට. ඊට පස්සේ ඒකට බය වෙන්නෙම නැහැ කියලා හිතුනා, මතක් වෙන එකට බයක් වෙන්නේ නැහැ කියලා හිතුනාම ටිකක් බලන්න ඊළඟ පාර ආයේ අර විදියට තට්ටුවකට දෙහිකට ඇඟලා සිහියෙන් නගින්න සක්මන් භාවනාවක් විදියට එමිට යන්න. සිහිය හොඳට හදාගෙන පඩියෙන් පඩිය නතර වෙලා හුස්ම ගැන අවධානයෙන් එහෙම ගිහිල්ලා බලන්න. ආපහු වෙන්න පුළුවන්. ඉතින් ආවට කමක් නැහැ. හැබැයි අඩුයි කියන එක තේරෙයි. හිතර ওই දෙකම කරන්න. ඊට පස්සේ ආපහු වාඩිලා කරනකොට හරි දෙවෙනි පාර ඇති වෙච්ච ප්‍රතික්‍රියාව ගැන භාවනා කරන්න මතක් කර කර ඒක නැති වෙනකල්. ඊට පස්සේ තුන්වෙනි වාරත් යන්න. ඉතින් එහෙම කරනකොට සමහර විට ඔකට මුල් වෙච්ච හේතුව මතක් වෙන්නත් පුළුවන්. මේක ඇයි මෙහෙම බයක් එන්නේ කියලා.
මරණය
සම්බන්ධ. මට පොඩ්ඩක් පැහැදිලි නෑ ප්‍රශ්නේ. දැන් මරණය ගැන කොහොමද භාවනා කරන්නේ? ආ ශරීරේට. ඔව්. ඔව්. ඔව්.
ඒක භාවනාවක් විදිහට මේ භාවනා කරන අතරේ
ඉවරයි. අපාන සති කරන ගමන්ද?
ඔව් දැන් අපි භාවනා කරනවා.
ඒක මොකද ආනාපාන සතිය කරන අතරේ එහෙම ඉති වෙනව නොකර ඉන්නවා නම් හොඳයි. මොකද ආනාපාන සති ආරමුණ වෙනම එකක්. ඈ
වදන
එක ප්‍රයෝජනයි. ඔව් සතර කමටහන. ඉතින් ඒකේ බුද්ධානුසතිය, මෛත්‍රිය නේද? අසුභේ මරණේ. නෑ මේ මරණානුසතිය නේ. මේ කියන්නේ මරණට පස්සේ ශරීරයට වෙන දේ ගැන. ඈ. ඒ ඉතින් ටිකක් බැලුවට කමක් නෑ. හැබැයි ඒක අනුමානයක් නේ. නේ. දැන් එහෙම වෙන්නේ නෑනේ. මැරිලා දවස් දෙකක ඉඳලා පුච්චලා දාන එක නේ කරන්නේ. ඉතින් එතකොට ඔය එකක්වත් ඔකකට වෙන්නේ නැහනේ ඈ. අලු වෙනවා කියලා මෙනෙහි කරන්න. ඔය කාරණය ඉච්චර දහමේ අවධාරණය කරපු එකක් නෙමෙයි. ඕක තියෙන්නේ එකතැනක දෙක වගේ තමයි. ඔය නවසීවතීක භාවනාව. ඒක නිතර කාටවත් වැඩිපුර දීපු කමටහනක් එහෙම නෙමෙයි. කැලේම ඉන්නවා නම්, සොහනක ඉන්නවා නම්, ඉතින් එතකොට පේන දේවල් ඒවා. එතකොට ඒක ගැන භාවනා කරන්න මේක වෙනවා. දැන් එකම ශරීරයකට වෙන ටික බලන්න බෑ ওই විදිහට. එහෙම බලන්නම් අවුරුදු 50ක් විතර යනවා. ওই නවසීවතීකේ සම්පූර්ණ කරගන්න. එහෙම නෙමෙයි. දැන් අපි ඒ කාලේ ගිහිල්ලා ওই සොහනට විසික් කරනවා. එතකොට කෙනෙක් සොහනේ භාවනා කර කර ඉන්නවා නම් එයාට පේනවා අද විසික් කරපු ශරීරයට වෙච්ච දේ, ගිය සතිය විසික් කරපු එකට, ගිය මාසයේ අවුරුද්දකට කලින් කියලා එහෙම බලන්න පුළුවන්. එහෙම නැත්නම් එකම ශරීරයකට මේ ටික වෙනවා බලන්න ප්‍රායෝගිකව නම් ලේසි නෑ. ඒකට ලොකු කාලයක් යනවා. අපිට තියෙන ඉතින් ඒකට අනුමාන කරන්න බලපු චිත්‍රවලින්. ඉතින් එහෙම අර යථාර්ථයෙන් එළියට ගිහිල්ලා අනුමාන කර කර ඉන්නවට වැඩිය ඒ වෙලාවේ වෙන දේ හුස්ම ඇතුලින් පිටවීමත් එක්ක වෙන දේ එන යන සිතිවිලි හැඟීම් අතුලා ගන්න එක වටිනවා. ඔව් දැන් එහෙම වෙලාවක හුස්ම දැනෙනවද?
හුස්ම දැනෙනවා.
හුස්ම දැනෙනවනේ. ඔව් එතකොට ඒ හුස්ම දැනීම එක ඉන්න ඒක අතාරින්න එපා. දෙයකනේ අපේ සිහිය පදනම දෙය ඒක අතරියෝ සිහිය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වර්තමාන හුස්මත් එක්ක ඉන්න. ආ මේ වෙලාවේ හුස්ම එනවා යනවා කියන පදනෙමේ ඉන්න. ඉඳගෙන දැන් අපිට තේරෙනවනේ මොකක් හරි නිකම් මේ බාධකයක් වගේ දැන් එතනින් හිර වෙලා වගේ ඈ. ඔව් එහෙම දැනෙනවනේ. එතකොට ඒක පිළිගන්න. දැන් මෙහෙම දැන් මට ඉස්සරහට යන්න ඕනේ දැන් යන්න බෑ කියන එකනේ තියෙන්නේ. ඒ යන්න ඕනේ කියන එක අතාරින්න. එතන මේක පිළිගන්න. දැන් මෙතන නැවතීමක් තියෙනවා. ඒ නැවතුණාට කමක් නැහැ. ඈ. තේ යන්න ඕනේ නැන්නේ නැවතීම ප්‍රශ්නයක් වෙන්නේ. යන්න බැරි කම් ප්‍රශ්නයක් වෙන්නේ. එතෙට යන්න ඕනේ කියන එක අතහැරලා දාන්න. අතහැරලා බිත්තිය තිබුණාට කමක් නැහැ. මට හුස්ම දැනෙනවානේ. මට මේකත් එක්ක භාවනා කරන්න පුළුවන්. කියලා ඒ தත්ත්වයේ පිළි අරගෙන දිගටම හුස්මත් එක්ක ඉන්න. ඉන්නකොට ওই බාධකේ නැතිලා යයි. හැබැයි මේ බාධකයා හුස්ම අතහැරලා අර බාධකයේ ප්‍රශ්නයක් කරගත්තොත් ඒක තව තව බාධා කරනවා. භාවනා කරනකොට ওই ධනරින කියන එක අතහැරලා දාන්න. ඒක තමයි මුලින්ම කරන්න තියෙන්නේ. මේ සිතිවිලි ජජ් කරන එක මේක ධන මේක රින කියලා අපි විනිශ්චය කරනවානේ. එහෙම නැහැ. මේවා සිතිවිලි විතරයි. ඒ සිතිවිල්ලක් ධන වෙන්නෙත් නැහැ රින වෙන්නෙත් නැහැ ඇත්තටම. එහෙම සිතිවිලි නැහැ. සිතිවිල්ල සිතිවිල්ල. ඒක ධන වෙනවද රින වෙනවද කියන එක තීරණය කරන්නේ අපි කරන දේ උඩ. ඒ සිතිවිල්ල මත අපි මොකද්ද කරන්නේ? අපි ගන්න ක්‍රියාව මොකද්ද? ඒ ක්‍රියාව තමයි ධන හෝ රින. නැත්නම් සිතිවිල්ල නෙමෙයි. ඒක තේරුම් ගත්තාම කොයි කොවත් සිතිවිලි. ඒවා යහට මෙහාට හරවන්න පෙරලන්න අලුත් පාට ගන්න මේ මොනවත් ඕනේ නැහැ. සිතිවිල්ල සිතිවිල්ල විදිහට තියන්න. එතකොට ඒ සිතිවිල්ල ඇවිත් අපිට මොකක් හරි කරන්න කියනවනම් සිතිවිල්ල කියන නිසා නෙමෙයි අපි කරන්නේ. අපි එක විමසලා බලලා විග්‍රහ කරලා බලලා තේරුම් අරගෙන තමයි තීරණයක් ගන්න. එතකොට මේ තීරණය ධනාත්මක වෙන්න. තීරණය අනිවාර්යෙන් ධන වෙන්න ඕනේ. හැබැයි ධන තීරණය ගන්න අපි සිතිවිල්ල නෙමෙයි. සිතිවිලි වලට නිදහසින් ඉන්න අරින්න. ඒවට අම්මඩු ගන්න යන්න එපා. මේක රින්න ධන කියලා. පැහැදිලිද? ඒ වෙනස මේ අඳුන ගන්න පුළුවන් ඒකම වෙන් කර ගන්න පුළුවන් එක ලොකු ජයග්‍රහණයක්. එහෙම නැත්තම් වෙන්නේ අර පරයන තාලෙට මේ මොඩල් එකටම තමයි හිතන්නේ. සිතිවිල්ල කියන්නේ අතීත සිතීමක ප්‍රතිඵලයක්නේ. කලින් හිතුව සිතීමේ නිෂ්පාදනයේ ඵලය තමයි සිතිවිල්ල කියන්නේ. එතකොට මේ හැම සිතිවිල්ලක් ඇතුළෙම හිතපු ක්‍රමයක් තියෙනවා. මේක කොහොමද හිතුවේ සිතිවිල්ල? ඒ එතකොට මේ සිතිවිල්ලක් ආවම ආයෙත් අපි හිතන්නේ ඒ විදිහටම තමයි. ඒකට කියන්නේ යාන්ත්‍රික චින්තනය, ඔටෝමැටික් තින්කින්. ඒක ඔහි හිතෙනවා. අර විදිහටම ආයෙත් හිතෙනවා. ඒ එදා කියපු දෙයම අදත් කියනවා. එදා බැනපු විදිහටම අදත් බයිනවා. එදා අඬපු විදිහටම අදත් අන්නවා. ඒකේ දැන් යාන්ත්‍රික චින්තනය. දැන් මේ මේ සිතිවිල්ල කියන්නේ අතීත සිතීමක ප්‍රතිඵලයක් කියන අවබෝධය තියෙනවා නම් සහ දැන් සිහිය තියෙනවා නම් අපිට පුළුවන් ඒ සිතිවිල්ල අරගෙන ඒ සිතිවිල්ල මුල් කරගෙන හරි ඒ සිතිවිල්ල ගැන හරි මෙතෙක් කාලයක් නොසිතූ කෝණයකින් හිතන්න, පැත්තකින් බලන්න. එහෙම අලුතෙන් බලන්න පුළුවන් ක්‍රම වල සීමාවක් නැහැ. හැබැයි පරණ ක්‍රම වල සීමාවක් තියෙනවා. අතීතයේ දැක්ක විදිහ, හිතපු විදිහේ සීමා තියෙනවා. සීමිතයි. අපි අතීතයට ගැති වෙලා නම් හිතන්නේ අපේ චින්තනය හරීම සීමිතයි, හරීම පටුයි. හැබැයි ඒ ඔබතුමා කිව්වා වගේ මේ සිතිවිල්ල කියන්නේ අතීත චින්තනයක ප්‍රතිඵලයක්. මම එදා හිතපු විදිහ තමයි මේ සිතිවිල්ල මට ඇවිත් අද කියන්නේ. හැබැයි මට අද පුළුවන් මේක අලුත් විදිහකට හිතන්න. අලුත් විදිහට මේ දිහා බලන්න. නිසා සිතිවිල්ල පරණ වුණාට චින්තනය අලුත් වෙන්න පුළුවන්. සිතීම අලුත් වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ සිතිවිල්ල නෙමෙයි සිතීම. සිතිවිල්ලට කිසි බලයක් නැහැ. ඒක ඉවරයි. ඒක ඵලයක්. ඒක ප්‍රතිඵලයක්. බීජයක් නෙමෙයි. ඒක පැලවෙන්නේ නැහැ. ආපෞ සිතිවිල්ල. ඒක පැලවෙලා තමයි එදා හිතපු දේ එදා සිතීම බීජයක් වෙලා අද සිතිවිල්ල ඵලයක් විදියට ඇවිල්ලා එතන ඉවරයි. කර්මයක් නෙමෙයි. සිතිවිල්ල කියන්නේ කර්මයක් නෙමෙයි ඵලයක්. සිතිවිල්ල උඩ අද කොහොමද මං හිතන්නේ? ඒක තමයි කර්මය වෙන්නේ. එතකොට එදාගත්තු කර්මේ මාය අලුතෙන් ඇති කරගන්නත් පුළුවන්. අලුත් කර්මයක් කරගන්නත් පුළුවන්. කිසිම කර්මයක් කරගන්න නැතුව හිතන්නත් පුළුවන්. විපස්සනා කියන එක මේ ඒකද කියලා අර කලින් අහන. ඒතර මේකට තමයි හොඳට විපස්සනා කියන්න පුළුවන්. මේ අලුත් විදිහකට, අලුත් විදිහකට, ධර්මානුකූල විදිහකට සිතීම, දැකීම, පෙනීම විපස්සනා කියන්නේ. හුස්ම ගැන විපස්සනා කරන්නත් පුළුවන්. ඒ හුස්මේ එනවා යනවා, ඒක නතර වීමක් නැහැ, රැඳීමක් නැහැ. ඒ විදිහට විපස්සනා කරන්නත් පුළුවන්. ඒ වගේ මෙතන හුස්ම අයිතිකාරයක් නැහැ, මේක අනත්තයි කියලා විපස්සනා කරන්නත් පුළුවන්. හුස්ම ගැන විපස්සනා කරන්නත් පුළුවන්. ආනාපානසතිය නවත්තල විපස්සනා කරනවා කියලා එකක් නැහැ. ආනාපානසතියම විපස්සනාව තමයි, ඒක ඇතුලේ තියෙන්නේ. දැන් මේ මෙතුමා ඇහුවේ මේ සාමාන්‍ය ජීවිතයේ සිතිවිලි එනවනේ. එතකොට එන සිතිවිලි තීරණ ගන්න වෙනවනේ අපිට. එතකොට දැන් මෙලෙම හුස්ම ගැනම 100ෙන් ඉඳ බෑනේ. එතකොට ඒ වේකයි වෙලාවක ඒ සිතිවිල්ල විග්‍රහ කරගෙන තේරුම් අරගෙන එදා ඒ සිතිවිල්ල කොහොමද මං ඇති කරගත්තේ, ඒ විදිහට මදත් හිතනවාද, ඒකෙන් වෙච්ච හානි මොනවද, වාසි මොනවද, පාඩු මොනවද, එහෙම බලලා ඒව නොවෙන්න අලුත් විදිහකට කොහොමද හිතන්නේ කියලා හොයාගන්න එක. ඒක අපි අතේ තියෙන හොයාගන්න එක. ඒක වෙනම කාරණයක්. ආනාපාන සතිය වෙනම එකක්. පීඩාවටපත් කරනවා කියන්නේ
ඒ කියන්නේ ඒකම කියන්නේ දැන් මොකක් හරි ප්‍රශ්නයක් මොකක් ප්‍රශ්නයක් හිතේ අභ්‍යන්තරේ විපාකව භාවනාවේදී ඒ සිතිවිල්ල මේ එනවා. ඊට පස්සේ මේක සිතිවිල්ලක් කියලා දැනගත්ත ගමන්ම ඒක අතුරුදහන් වෙනවා. ඊට පස්සේ ආයේ මේ ඒක මොකද්ද කියලාත් මේ මේ මොහොතේ හොයාගන්න හම්බ වෙන්නේ.
අතුල් ගන්න මතකයි නේ.
මතකේ එහෙම වෙලා ඒක අතුල් ගන්න වෙලා යවගන්න.
ඔව් ඉතින්.
ඊට පස්සේ ඊපස්සේ ඒක බලන්නේ. මොකද්ද මොන හොයන්න එක මොන හොයාගෙන යන්න හදනකොට මේ මේක නෑ යන්නේ.
ඔව්.
ඊට පස්සේ ආයේ පතියක් පිටර ගියාට පස්සේ ආයේ අරක ඇවිල්ලා මතුවෙනවා.
ඔව්.
මතුවෙනකොට සමහර විට මේ සිතිවිල්ලක් කියලා දැනගත්ත ගමන් නැති වෙනවා. එතකොට කොහොමද මේ උල්පතක් හොයන්න යන්නේ අපි?
නේද ඒ උල්පතනේ උල්පතනේ දැක්කේ. දැන් උල්පත කියලා වෙනම දෙයක් අපි හිතනවා නම් හම්බෙනවා කියලා ඒකයි ඔද ප්‍රශ්නේ තියෙන්නේ. ඔය සිතිවිලි පහළ වෙන්නේ අවිද්‍යාව කියන උල්පතෙන්. අවිද්‍යාව පත්‍ය සංඛාර කියලානේ කියන්නේ. සිතිවිලි කියන්නේ සංඛාරනේ. ඒත් ඒවා පහළ වෙන්නේ අවිද්‍යාව කියන උල්පතෙන්. අවිද්‍යාව කියන උල්පතෙන්. නොදැනීම කියන එක. මේක සිතිවිල්ලක් කියලා දන්නේ නැහැ. ඒක දෙයක් විදිහට ගන්නවා. ලොකු ප්‍රශ්නයක් විදිහට ගන්නවා. ඒක තමයි අවිජ්ජා කියන්නේ. හිතර මේක ප්‍රශ්නෙකුත් නෙමෙයි, දෙයක්ුත් නෙමෙයි, සිදුවීමකුත් නෙමෙයි, හුදු සිතිවිල්ලක් පමණයි කියන විද්‍යාව පහළ වෙනකොට සිතිවිල්ල නැති වෙනවා. ඒකනේ වෙන්නේ.
ඔව්.
ඉතින් ඒක තමයි උල්පත. උල්පත කියන්නේ අවිද්‍යාව.
ඒකට තමයි ආයෙ එන්නේ.
දැන් ආයෙ එන එකේ ප්‍රශ්නේ මොකද්ද? සිතවිලි එන එකේ ප්‍රශ්නේ මොකද්ද? දැන් ඔය සිතවිල්ලක් කියලා උදාහරණයක් ගන්නක එන දෙයක් මොකක්ද?
මට
තියෙනවා ඔව්.
ප්‍රශ්නේ.
ඔව්. හිතට එනවනේ.
ඔව්.
දැන් ඒක නෑ ඒක තමයි ඒක හොඳ ප්‍රශ්නයක්නේ. දැන් ඒක මානසික වශයෙන් මේක මතක් වීම කියන්නේ සිතිවිල්ලක් විතරයි කියලා අපි අවබෝධ කරගත්තාම ඒක ඔළුවට එන ඒ වෙලාවේ ඔළුවෙන් නිදහස් වෙනවා නේ.
ඔව්.
ඉතින් හැබැයි දැන් ආපහු අපි දැන් මේ පාර පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඉතින් එක්කෝ ඒක අපි යනවා එහෙම නැත්නම් වෙනාය යනවා මොකක් හරි ඒක තියෙනවනේ. පිට බාණයෙන් පස්සේ ආය එළියට බැස්සාම සිදුවීමක් නේ. ඒක විසඳිලා නැහැනේ තාම. නැහැ. ඉතින් ඒක විසඳිලා නැතිනම් ඒක විසඳෙන තුරු ඔය ඒ කාරණේ පිළිබඳ සිතිවිල්ල එනවා. ඒක නවත්තන්න බෑ.
ඒක තමයි ප්‍රශ්නේ.
ඔව්. ඒ ප්‍රශ්නයක් නොවිසඳුණු ප්‍රශ්නයක් ප්‍රායෝගික ජීවිතේ තියෙනවා නම් ඒක උග්‍ර ප්‍රශ්නයක් නෑ. ඒක නිතර දෙවේලේ මූණ දෙන උග්‍ර නොවිසඳුණු ප්‍රශ්නයක් සාමාන්‍ය ජීවිතේ තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම නිදාගන්න ගියාමත් මතක් වෙනවා, භාවනාවට ගියාමත් මතක් වෙනවා, දෙකේදීම මතක් වෙනවා. දැන් නිදාගන්න ගියත් ඔය සිතුවිල්ල එනවා ඇති. ඈ? ඔව්. ඒ එහෙම කරන්නේ ඉතින් ඒක මතක් වෙන හින්දානේ.
ඔව්.
ඉතින් එනවා ඒක පිළිගන්න. ඒක සාමාන්‍ය දෙයක්. ඒ නැත්තම් තමයි බුදුම වෙන්න ඕනේ. ඔව්.
හිත හදලා ඉවර වෙන්නේ නැහැ. මේ
ඔව්. ඉවර කරගන්න තැනකට ගේන්න පුළුවන්. එහෙම ගේන්න පුළුවන්. ඒකනේ කියන්නේ මේක අතාරින්න කියලා. දැන් ඔය පාර අතෑරලා දැම්මොත් ඒක ඕනේ නැහැ. ඒක ඕනේ කෙනෙක් ගියාට කමන්නේ නැහැ. නැත්තම් මට යන්න බැරි වුණාට කමක් නැහැ. මොකක් හරි ඒක මේ මත සම්පූර්ණයෙන් අතෑරලා දැම්මොත් ඒ ඔය ප්‍රශ්නේ සිතවිල්ලක් විදිහට එන්නේ නැහැ. ඈ? ඔව් ඒක තමයි විසඳුම. හැබැයි ඒ විසඳුම ඉතින් එකපාරට යන්න බෑනේ. දැන් පාර ඕනේ වෙනවා. එහෙම නැත්නම් ඒක පිළිබඳ වෙන නීතිමය ගැටලු ඇති, පෞලේ ප්‍රශ්න දැන් තියෙනවනේ උඹ. ඒක සංකීර්ණයක්නේ. ඉතින් එහෙම එකක් ඉන්නකොට මේක වරින් වර මතක් වෙනවා. ඒක පුදුමෙන්න දෙයක් නෙමෙයි. ඒක ප්‍රශ්නයක් කරගන්නත් එපා මතක් වෙන එක. මේක සිතිවිල්ලක් විතරයි. ඒ පාර එන්නේ නැහනේ අපේ ඔළුව ඇතුළට භාවනා කරනකොට නේ. ඒක එන්නේ නැහැ. ඒක සිතිවිල්ලක් ආවේ. ඒක බරක් කරගන්නත් එපා. මේ බලන්න මේක නිකන් සිතිවිල්ලක් විතරයි, මේක නිකන් චිත්‍රයක් විතරයි, ෆොටෝ එකක් මතක් වුණා වගේ තමයි එච්චරයි. මේ වෙලාවේ එතන පාර තියෙනවද නැද්ද, ඒක ගිලා බහැලද, නාය ගිහිල්ලාද, වහලද අපි දන්නේ නැහැ. දැන් මේ අපි මේ පාර ගැන කතා කරනකොට අපි දෙන්නම දන්නේ නැහැ. දැන් මේ වෙලාවේ මේ පාර තියෙනවද නැද්ද කියලා. තියෙනවද මේ පාර දැන්? මොකද හිතන්නේ? මේ පාර දැන් තියෙනවද? ඔව්. එනිසා තියෙනවා කිව්වත් වැරදි. නැහැ කිව්වත් වැරදි. නැහැ කියන්න දන්නෙත් නැහැ. ඒතර ඒක තමයි ඇත්ත. මේ ඇත්ත තේරුම් ගත්තොත් ඔය භාවනා කරනකොට විතරනේ අනිත් වෙලාවට උනත් මතක් වෙන දේවල් අපිට බරක් කරගන්න නැතුව ඉන්න පුළුවන්. ඒක මතකයක් විතරයි. ඒ සිතිවිල්ලට අදාළ කෙනා, අදාළ දේ, අදාළ සිදුවීම මේ මොහොතේ ඉන්නවද නැද්ද, ඒවට මොකද වෙලා තියෙන්නේ මොනවත් අපිට කියන්න බෑ.
ඒ වගේ වෙලාවකට අපිට මේ දැන් පාර තිබ්බත් එකයි නැදත් එකයි කියලා පාර නැහැ කියලා මම මැරෙන්නේ නැහැ. අපිට අද පාර නැහැ විදියක් නැති වෙන කොහොම හරි යන්න විදියක් නැතිව නේ. මොකක් හරි වෙනවා. ඉතින් ඒක බරක් කරගන්න නැතුව පාර ලැබුණත් ලැබෙද්ද නැත්නම් නැති වෙද්දි කියලා හිතගත්තොත් එතකොට අර සැරිසරේ ඉන්නකොට වද දෙන එක නැති වෙන්නේ නේද? එතකොට රකින්න මොන දිනකොට
පාඩකෙන කතා කරලා මේක හදපුවා. ඒක තමයි ඒක මේ අතහැරීමක් කරන්න.
ඔව්. ඒක ප්‍රශ්නයක් නෙවෙයි. يعني සිතිවිල්ලක් කියලා මට ඒක මේ අතහැරලා ඒ වගේ භාවනාව කරන සමයන් වල ගැටලුවක් වෙන්නේ. මම අරගොත් ප්‍රශ්නේ මේක ඇයි ආයෙ මතුවෙන්නේ
කියන්නේ. නැහැ ඉතින් ආයෙ මතුවෙන සිදුවීම් වෙනවනේ ඊට පස්සේ. ආයෙ භාවනා කළේ වෙලා ආයෙ සමාජයට ගියාම අනිත් අය ගැන කතා කරනවා. ආයෙ මුණ දෙන්න එන. එතකොට මේක අලුත් දෙයක් ඊළඟ පාර මතක් වෙනවා. අර එදා අපු සිතිවිල්ල නෙමෙයි ඊළඟට එන්නේ. ඒක අලුත් සිතිවිල්ල. එකම සිතිවිල්ලට දෙපාරක් එන්න බෑ.
භාවනාවේ අරමුණ තේරුම් අරගෙන අපි දැන් අපි දැන් බෞද්ධයෝ හැටියට අපි භාවනා කරන්නේ කර්මයකට. වෙනත් කෙනෙක් බෞද්ධ ආගම නොදන්න කෙනෙක් භාවනා කරන්නේ තව අරමුණකට. ඒතර අපිට අරමුණ පැහැදිලි කර ගැනීම වැදගත්.
ඔව් ඉලක්කය මොකක්ද කියන එක වැදගත්. ඒ භාවනා කරන්නේ ඇයි කියන එක. ඉලක්කය අපිට පැහැදිලි නම් මොනම හේතුවක් නිසාවත් අසහනයට පීඩාවටපත් නොවීම තමයි අපේ ඉලක්කය. දුක්ඛ නිරෝධය තමයි කියන්නේ ඉලක්කය පැහැදිලි නම් ගමන ලේසි. එතකොට මේ සිතිවිලි නැති කිරීම නෙමේ භාවනාව කියන්නේ, දුක නැති කිරීම. ඒ සිතිවිලි ආවත් එකයි නාවත් එකයි අපි දුක් විඳින්නේ නැත්තම්. හිත දිවුවත් එකයි නැතත් එකයි අපි දුක් විඳින්නේ නැත්තම්. දුක් නොවිඳ සිටීම තමයි ඉලක්කය. එතකොට අපිට පැහැදිලි කරන්න ඕනේ ටිකයි. මහ ගොඩක් දේවල් කරන්න ඕනේ නැහැ ඒකට. එතකොට ඉලක්කය හැම විටම අපි මතක් කරගන්න ඕනේ නැවත නැවත. ඉලක්කයක අමතක වෙන්න පුළුවන්. ඔව් ඔව් අනිවාර්යයෙන්ම ඒ වීරිය වැඩි වෙනවා කියන්නේ ওই ඉලක්කයක් තියෙනකොට තමයි වීරියක් එන්නේ. දැන් අපි හරියටම පැහැදිලි නම් මේ දේ කරන්න ඕනේ කියලා අපේ සම්පූර්ණ වීරිය ඒකට යොමු කරන්න පුළුවන්. පැහැදිලි නැත්නම් අපි වීරිය බෙදලා 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 ඒකටත් ටිකක් දෙනවා, මේකටත් ටිකක් දෙනවා, අරකටත් ටිකක් දෙනවා. එතකොට මේ ගමනේ වේගය අඩු වෙනවා, වඩාන වෙනවා. හරියටම ඉලක්කය පැහැදිලි නම් මේකයි කරන්න තියෙන්නේ, මෙතෙන්ටයි යන්න ඕනේ. ඒතර සම්පූර්ණ වීරියම ඒ වෙනුවෙන් යොදවන්න පුළුවන්.
අනේ කතා කරන වචන කතා කරද්දී
ඒක මුකුත් නැහැ කියලා අපි හිතුවොත් ඒක තෝට් එකක්. මේක ගැප් එකක් කියලා හිතුවොත් තෝට් එකක්. ඒක සිතිවිල්ල. හැබැයි හිතන්නේ නැතුව ඒක අත්දැකීමකින් නැවතුනොත් එතන සිතිවිල්ලක් නෙමෙයි. දැන් ඒක මේ සබාදාමේ ඒක තමයි ඒ දැකීමට අපි නමක් දෙනකොට සිතිවිල්ලක් වෙනවා. හැබැයි ඒකට නමක් නොදී හිටියොත් ඒක සිතිවිල්ලකට ඇවිල්ලා නැහැ. දැන් කියන්න ගියහම තමයි අපි ඒක සිතිවිල්ලකට ගේන්නේ. එහෙම නැත්නම් ආපහු මතක් කරන්න ගියහම ඒ වෙලාවේ මොකද උනේ කියලා, මොකද්ද ඒ අත්දැකී කියලා මතක් කරන්න ගියහම ඒක සිතිවිල්ලක් වෙනවා. ඔව්. හැබැයි එහෙම නැත්නම් එතන සිතිවිල්ලකුත් නැහැ. ඒක සබාගාමේ තියෙන දෙයක්. දැනීම සිතිවිල්ලක් නෙමෙයි. ඒක හිතන්න ඕනේ සිතිවිල්ලක් වෙන්න නම්. හිතුවොත් තමයි සිතිවිල්ලක් වෙන්නේ. හිතුවේ නැතුව දැනීමෙන් හිතුවොත්. දැන් මේක හිස් කියලා හිතුවොත් තමයි සිතිවිල්ලක් වෙන්නේ. හිස් කියන සිති හිතන්න නැතුව බලාගෙන ඉන්නවා. ඒක මේ භවනාවේ හැදෙන දෙයක් නෙමෙයි. ඔව් ඔව්. ඒක සබාධාමේ කියන එකක්, අවකාශ කියන එක. ඒක ඕනෑම දෙකක් අතර අවකාශයක් සබාධාමි තියෙනවා. ඔව්. ඔව්. ඔව් ඒක සමහර වෙලාවට අපිට පේනවා. ඔව්. ඔව් දැන් තින්දි මොකද්ද කරන්න ඕනේ කියන එක අහුවනේ. දැන් කරන්න තියෙන්නේ ওই දෙකේම වෙනසක් හොයන්න එපා. ඒ කියන්නේ තෝට් එකේ හරි තෝට් එකක් නැති එකේ හරි දෙකේ මේක හොඳයි අරකට වැඩිය කියලා අපි එහෙම අගයක් දෙන්න එපා. එහෙම දුන්නොත් වෙන්නේ අපි සිතිවිල්ලට ගැටෙනවා, අර ගැප් එකට ඇලෙනවා. ඔව්. ඔව්. ඒ සිතීම සිතීම තමයි ලින්ක් වෙවි යන්නේ. සිතිවිලි අතර ලින්ක් එකක් නැහැ නේ. දැන් සිතිවිල්ලක් කියන්නේ ඔන්න උදේ කාපු එක මතක් වෙන්න පුළුවන්. ඒකම හෙට යන්න තියෙන ගමනක් මතක් වෙන්න පුළුවන්. ඒතර මේකේ ලින්ක් එකක් නැහැ නේ දැන් සිතිවිලි අතර. ඔව්. ඔව්. සිතීමෙන් තමයි ලින්ක් එක හදාගන්නේ. අදට ඇති නේ. හොඳයි කල්යාණ මිත්‍රවරුනි, අද මේ අවුරුද්දේ ඉන් පෝය දවසේ අපි මේ මධ්‍යස්ථානයට එකතු වෙලා නිහඬව භාවනා කරන්න උත්සාහ කළා. අපි ගැනම සොයා බැලුවා. ඒකම මේ පහුගිය දින දෙක තුනේ ඒ නේවාසික වැඩසටහනටත් සම්බන්ධ වුණා. භාවනාවට අදාළ වෙන උපදෙස් වලට ඇහුම්කන් දුන්නා, තේරුම් ගන්න උත්සාහ කළා. අපේ අත්දැකීම් අපි සිසු යෝගීන් සමග බෙදාගත්තා. මේ සියල්ලම අපේ ආධ්‍යාත්මික ගමන පොහොසත් කරනවා. තනියම යා යුතු ඒ ආධ්‍යාත්මික ගමනේ යන්න අවශ්‍ය ශක්තිය මේ බඳු වැඩසටහන් වලින් අපට ලැබෙනවා. ඒ නිසා වරින් වර මේ බඳු සාමූහික ආධ්‍යාත්මික භාවනා වැඩසටහන් අවශ්‍යයි. වරින් වර නිතර නෙවෙයි මේ ගමන අපි තනියම යා යුතු ගමන. ඉතින් මේ වෙලාවේ අපි මේ වැඩසටහන සාර්ථක කරගන්නට දානමය අනුග්‍රහය දැක්වූ කල්‍යාණ මිත්‍ර පින්වතුන් කෘතවේදීව සිහිපත් කරගනිමු. අද දහවල් දාණය ඔබ අප හැම දෙනාටම බොහොම කැපවීමෙන් හැඟීමකින් පිරිනැමුවේ වෛද්‍ය සුදේෂ් පෙරේරා මහත්මයා, ඒ මහත්මිය සහය පවුලේ දූ දරුවන් ඥාතීන් මේ බඳු වැඩසටහනකට පැමිණි අවස්ථාවක ඇති වුණු හැඟීමක් නිසා මේ පැමිණෙන පිරිසට දුර බැහැරින් එන්නේ. එහෙම පිරිසට දානයක් දෙන්න ඕනේ කියන ඒ සිතිවිල්ල, ඒ හැඟීම මුල් කරගෙන තමයි එතුමන්ලා එතුමියන්ලා මේ දහවල් දානයේ පිරිනැමුවේ. ඒ සමගම ඒ දරුවන්ට නිරෝගී සුවය, සාර්ථක අධ්‍යාපනයක් ප්‍රාර්ථනා කරමි. උදේ දානය සහ හවස අපට පිරිනැමුවේ කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා. ඔබ අප බොහෝ දිනකට හිතවත් සමීප දන්න හඳුනන එතුමා මේ දානය අපට පිරිනමන්නේ ලොකු හැඟීමකින්, ආදරයකින්, ගෞරවයකින්. ඔබ අප යන මේ ගමනට පොඩි අනුග්‍රහයක් විදිහට මේ වෙලාවේ අපි එතුමන්ලා මෙතන නැති වුණත් කෘතවේදීව සිහිපත් කරගනිමු. එතුමන්ලාගේ, ඔබ අප හැම දෙනාගේ සියලුම දැහැමි ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්නට අවශ්‍ය කායික මානසික නිරෝගී බව, විවේකය සහ කල්‍යාණ මිත්‍රාශ්‍රය තෙරුවන් සරණින් හැම දිනාටම ලැබේවා.